හොඳයි, අපි අද සාකච්ඡාවට තෝරගත්තේ ධාතු විභංග සූත්‍රය. මේ සූත්‍ර දේශනාව භාග්‍යවතුන් වහන්සේ මගධ දනව්වේ සැරිසරන කොට රජගහ නුවර භග්ගව කියලා මේ කුම්භකාර කියන්නේ ඔය කුඹල් මැටි වලින් හදන වාජන හදන පුද්ගලයාගේ තැනකට ඇවිත් තියෙනවා. තථාගතයන් වහන්සේ කුම්භකාරයට දේශනා කරනවා, මේ ඔබට වරක් නොවනවා නම් මම මේ ශාලාව එක රැයක් වාසය කරනවා කියලා. ඒ කුම්භකාරයා කියනවා මට බරක් වෙන්නේ නැහැ, නමුත් මේ පළමුවෙන් ආපු කෙනෙක් ඉන්නවා, එයා අවසර දෙනවා නම් මේ ඉන්නේ කියලා. ඉතින් තථාගතයන් වහන්සේ අර ඒ ශාලාවට ගිහිල්ලා තථාගතයන් වහන්සේ එතන හිටියා මේ පුක්කසාති කියන තාපසෙක්, රජ කෙනෙක් කියලා මම අහලා තියෙන කලින් රජ වෙලා හිටපු කෙනෙක් කියලා. ගිහිල්ලා ඇහුවා මේ ඔබට බරක් නොවේ නම් මම මේක රයක් මේකේ වාසය කරමි කියලා. ඉතින් එතෙන්දී ඒ පුද්ගලයා කිව්වා මේක ඉඩ තියෙන ඕන තරම් මේ තථාගතයන් වහන්සේට මේ ආයුෂ්මත් මේ සැපසේ වාසය කරේවා කියලා තථාගතයන් වහන්සේට කිව්වා. පර තථාගතයන් වහන්සේ ඉතින් අර ඒ රාත්‍රී කාලේ අර තනකොළ වගේ දේවල් එකතු කරලා හදාගෙන තියෙන ආසනයක දීඝව රාත්‍රියේ ඉඳගෙනම භාවනා කළා. එතකොට පුක්කුසාතිත් ඒ රාත්‍රියේ වැඩි කාලයක් ඉඳගෙනීමෙන්ම භාවනා කරමින් සිටියා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දැක්කා මේ කුල පුත්‍රයා මේ ප්‍රසාද එළවනවා කියලා. ප්‍රසාද එළවන පරිදි මේ ඉරියව පවත්වනවා කියලා. ඒ කියන්නේ දිගට භාවනා කරමින් ඉන්නවා කියන එක. ඉතින් තථාගතයන් වහන්සේ මේ පුක්කුසාතිගෙන් ඇහුවා, මහණ නුඹ කවරෙක් උදසා පැවිදි වූයේද? ඔබගේ ශාස්ත්‍රවරයා කවුද කියලා, කාගේ ධර්මයකටද කැමති වෙන්නේ කියලා. එතකොට පුක්කුසාති කියනවා මේ ශාක්‍ය පුත්‍ර වූ ශාක්‍ය කුලයෙන් නිමුක වූ ගෞතම නම් ශ්‍රාවක කෙනෙක් ඉන්නවා. ඒ භාග්‍යවත් ගෞතමයන්ගේ මේ ධර්මයේ බොහොම කීර්තිය පැන නැගිලා තියෙනවා. ඒ ගෞතමයන් වහන්සේ අරිහත් සම්මා සම්බුද්ධයි, විද්‍යාචර්ම සම්පන්නයි. අර ඉතිපිසෝ ගාථාවේ තියෙන තේරුම සහිතව දේශනා කළා. මේ කිව්වා මේ විදිහට. එපාර භාගතුන් වහන්සේ අහනවා ඒ අරියත් සම්මක් සම්බුදු රජාණන් වහන්සේ කොහේ වාසය කරනවාද කියලා. ඉතින් එපාර කිව්වා මේ උතුරු දනව්වේ සවැත් නුවර නුවරක් තියෙනවා, එහි ඉන්නේ කියලා. එපාර ඇහුවා ඒ ඔබ ඒ භාගතුන් වහන්සේ තෙමි දක්නාලද්දේ දැක්කොත් අඳුනනවද කියලා. එපාර ඒ රුක්සාති කියනවා මම දන්නේ නැtei කියලා. එපාර භාග්‍යතුන් වහන්සේට අදහසක් ආවා, මේ කුල පුත්‍රයේ මාවන මේ උදෙසා පැවිදි වෙලා මම මොහුට ධර්මයේ දේශනා කරන්න ඉන්න හොඳයි කියලා සිතුවිල්ලක් තථාගතයන් වහන්සේට පහළ වුණා. තථාගතයන් වහන්සේ එපාර පුක්සාතිට ආමන්ත්‍රණය කළා, මහාන තොපට ධර්මයේ දේශන් නෙමි, ඒ අසව යහපත් කොට මෙනෙහි කරව කියන්නෙමි කියලා වදාළා. එතකොට ඒ පුක්කුසාති ඇවැත්නි එසේයි කියලා භාගතුන් වහන්සේට උත්තර දුන්නා. ඇවැත්නි කියලායි උත්තර දුන්නා. එපාර තථාගතයන් වහන්සේ මේ පුද්ගලයාට දේශනා කරනවා, මහණෙනි මේ පුරුෂයම ධාතු 6කින් යුක්ත වන්නේ, ස්පර්ශ ආයතන 6කින් යුක්ත වන්නේ, සිතේ හැසිරීම 18කින් යුක්තව, යම් තැනක සිටියහුට වැරදි හැඟීම් නොපෝතීද එවැනි පිහිටීම් හතරක් ඇත්තාහ. මේ කියන්නේ අදිෂ්ඨාන කියන ඒවා. වැරදිහඟුම් නොපවත්තන්නා වූ ශීන ශ්‍රාවක මුනි දෙමින් සංසිඳුනේ යයි කියනු ලැබේ. ප්‍රඥාවට ප්‍රමාද නොවන්නේය, සත්‍ය ආරක්ෂා කරන්නේය, කෙලෙස් දුරුකිරීම වඩන්නේ, හෙතෙම කෙලෙස් සංසිඳීමේ හික්මන්නේ, මේවනාහි සවැදෑරුම් ධාතු විභංගයාගේ උද්දේශය වේ කියලා දේශනා කළා. එතකොට මෙතන කාරණා ගොඩක් තියෙනවා. අපි මේක ක්‍රමක්‍රමයෙන් ඉගෙන ගමු. මහාන මේ පුරුෂතෙම ධාතු 6කින් යුක්තය. මෙසේ වනාහි මේ කියන ලදි. මේ කුමක් සඳහා කියන ලදිද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු යන 6යි. මහාන මේ පුරුෂතෙම මේ ධාතු 6කින් මෙසේ යුක්ත වෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් ආපෝ තේජෝ වායෝ පඨවි කියනවා ඊළඟට මෙතන ආකාශ ධාතුවයි විඥාන ධාතුවයි කියන දෙක එකතු වෙලා තියෙනවා. ඊළඟට තථාගතයන් වහන්සේ ස්පර්ශ ආයතන 6ක් ගැන දේශනා කරනවා. ඒ ස්පර්ශ ආයතන 6 මේ චක්කු සම්පස්ස ආයතනෙ, සෝත සම්පස්ස ආයතනෙ, ගාන සම්පස්ස ආයතන, ජීවා සම්පස්ස ආයතන, කාය සම්පස්ස ආයතන, මනෝ සම්පස්ස ආයතන කියන 6යි. එතකොට මේ ආයතන නිසා අපි ඇහින් රූප දැකලා අපිට චක්කු විඥානයක් ඇති වෙනවා. මේ තුනේ එකතුව තමයි ස්පර්ශය. එතකොට මේ ස්පර්ශයට අනුව අපේ මේ සිතිවිලි ඇති වෙන්න පටන් ගන්නවා. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ පුරුෂයම 18ක් වූ සිතේ හැසිරීම් වලින් යුක්තයි කියලා. මේක කියනවා මේ අත්ථ රස මනෝ පවිචාර කියලා. මෙතෙන්ටි කරන්නේ මේ සොම්නසට හේතු වෙච්ච කරුණු වූ රූපයක් තියනවාද ඒ රූපය විචාරණය කරනවා. අපි හිතමු ඇහෙන් අපි රූපයක් දකින්න. ඒ රූපයක් දැකලා සොම්නසට යම්කිසි කරුණු අපිට රූපයක් ඇති වෙනවනේ. ඒ රූපය අපි සිතන්න ගන්නවා, විචාර කරනවා. සිතන්නට අපිට සිතන නිසා අපි මෙහෙම කරන්නේ. ඒ වගේම මේ අපි අකමැති වූ මේ ඇහැට අකමැති වූ රූපයක් පේනවා. දෝමනස්සය ඇති වෙනවා. නමුත් අපි ඒක ගැනත් හිතනවා. එතකොට දෝමනස්සයේ ඒ රූපෙත් අපි පවිචාර කරනවා. පළක් කාලවට එහෙම නැති උපේක්ඛාව කරුණු රූපයක් තියෙනවා. අපිට සුඛයක් දුකයක් නැති රූපයක් තියෙනවා. ඒත් අපි මේක පවිචාර කරනවා. මනසින් අපි සිතනවා. මේක සිතන් මනසට එනකොට සිතනවා. මෙහෙම අපි මෙහෙම කරන්නේ මේ දෘෂ්ටිය නිසා. අපේ දෘෂ්ටිය නිසා තමයි අපි මේ පවිචාරය කියන එක පවත්තන්නේ. එත්තම කියනවනේ මේක මේ සාහපති මහා බ්‍රහ්ම තමයි මට කියලා දුන්නේ, මේක නිසායි මේක කරන්න කියලා. දැන් අපේ ලක්කය අපි කැමති නෑ පළක් වෙලාවට මේ අපිට තරහ ගිහිල්ලා වගේ තියෙනවා. අපි අකමැති වස්තුන් තියෙනවා. ඒ වුණත් අපි ඒක ගැන හරියට හිතනවා. කල්පනා කර කර ඉන්නේ අපි අර දෘෂ්ටිය තියෙන නිසා. ඒ දෘෂ්ටිය කැපෙනවා නම් අපිට මේ දේ සිද්ධ වෙන්නේ නෑ. අපි මේක ගැන හිතන්නේ නෑ. එතකොට අකමැති දේ එකපාරටම මනසෙන් අතහරින්න පුළුවන්. ඒ වගේම කැමති දේත් අයින් කරන්න පුළුවන්. මේ කරන්න බැරි වෙලා තියෙන්නේ මේ අපේ දෘෂ්ටිය නිසා. එතකොට දැන් අපිට පේනවා ඇහත් එක්ක රූපයක් ගැටිලා අපිට එක්ක සොම්නස වෙනවා, එක්ක දෝමනසයක් ඇති වෙනවා, එහෙම නැත්නම් උපේක්ඛාවක් වෙනවා. එතකොට එකක් නිසා අපිට වේදනා පැත්තෙන් තුනක් වෙනවා. කන නිසා ශබ්දය අහලත් අපිට ওই විදිහටම තුනක් ඇති වෙනවා. සොම්නසක් ඇති වෙනවා, දෝමනසක් ඇති වෙනවා, උපේක්ඛාවක් ඇති වෙනවා. එතකොට මේ විදිහට ඇස් කන් ආසාදී ඉන්ද්‍රියන් කයම ගත්තහම අපිට පේනවා අපිට 18ක් මේ විදිහට ඇති වෙනවායි කියලා පවිචාරයන් කරන දේවල්. එතකොට දැන් මේ 18ක් තියෙනවා කියලා තථාගතයන් වහන්සේ කිව්වේ මෙන්න මේ දිසයි, මේ 18 තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. සිතේ හැසිරීම 18ක් කියන එක. ඊළඟට මේ පුරුෂතෙම පිහිටීම් සතරක් ඇත්තේ කියලා කියනවා. ඒ කියන්නේ අදිඨාන කියන එකයි, මේ කියන්නේ ඩිටර්මිනේෂන් කියලා ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා. මේක කුමක් සඳහා කියන ලදීද කියලා. එතකොට ප්‍රඥාව අදිෂ්ඨානය කියන එක එකක්. ඊළඟට සත්‍යාදිෂ්ඨානය කියන එක තව එකක්, ඡාගාදිෂ්ඨානය තව එකක්, උපසමාදිෂ්ඨානය කියලා තව මේක හතරක් තියෙනවා. දැන් මේ අදිෂ්ඨාන කියන එක පොඩ්ඩක් තේරුම් ගන්න අපි බලනවා නම් අපි බැලුවොත් මේ රජ කෙනෙක් ගත්තොතින් එයා බලය තමයි එයාගේ අදිෂ්ඨානය. පුරුෂයෙක් ගත්තොතින් ශිල්පය තමයි එයා අදිෂ්ඨානය කරන්නේ. කාන්තාවක් ගත්තොත් පුත්තු තමයි අදිෂ්ඨානය කරන්නේ. තාපසේ ගත්තොතින් ශීලය තමයි අදිෂ්ඨාන කරන්නේ. එතකොට මේ සාමාන්‍යයෙන් තියෙන අදිෂ්ඨාන. මෙතන පෙන්වන අදිෂ්ඨාන හතර ඉහළම වූ අදිෂ්ඨානයන් හතරක්. ප්‍රඥාව සඳහා කෙනෙක්ගේ අර වගේම අදිෂ්ඨානයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රඥාව අදිටන් කරනවා. ඊළඟට සත්‍ය කියන එක අදිෂ්ඨාන කරනවා. ඊළඟට ඡාගාදිඨාණී කියන්නේ මේ තෑගි දීම කියන එක. ඒ කියන්නේ මේ තණ්හාවයි මෙතෙන්දි තෑගි දෙන්නේ. සාමාන්‍යයෙන් තෑගි දෙන දේවල් නෙමෙයි, තණ්හාව තෑගි දෙන. ඊළඟට උපසමාදිට්ඨාණය තියෙනවා. අපි ඇවිල්ලා සංසිඳිලා වාසය කරනවා මේ රාග දෝෂ මෝහ නැතිනම්. එතකොට අදිෂ්ඨාන මේ විදිහට හතරක් වෙනවා. දැන් තථාගතයන් වහන්සේ මේ දැන් මේ අදිෂ්ඨාන හතර තමයි මේ පෙන්වන්න යන්නේ මුලින්. මේක මෙන් දිගට යන්නේ ප්‍රඥාදිෂ්ඨාණය සඳහා. මේ ප්‍රඥාවේ පමා නොවෙන්නේ කියන එකයි කිව්වේ. ප්‍රඥාන් නාපමජ්ජය කියලා කිව්වා. එතකොට ප්‍රඥාව පමාන වූතිය, සත්‍ය ආරක්ෂා කරනවා, ත්‍යාගය වඩනවා, ඊළඟට සංසිඳීමෙන් හික්මෙනවා. එතකොට දැන් මෙතන මේ මේ විදිහට මේ කිව්වේ මේ ප්‍රඥාව සඳහා ප්‍රමාද නොවේද කියලා කියන්නේ මොකක්ද කියලා තථාගතයන් වහන්සේ මුලින් පෙන්නනවා. එතින්ති පෙන්නනවා මේ මහාන මේ ධාතු සයක් ඇති. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියලා ධාතු හයක් තථාගතයන් වහන්සේ දේශනා කළා. මෙතෙන්දි පඨවි ධාතුව කුමක්ද කියලා කියනවා. පඨවි ධාතුව අධ්‍යාත්මික ධාතුවක් තියෙනවා. බාහිර ධාතුවක් තියෙනවා. අධ්‍යාත්මික පටික ධාතුව කවරේද? අධ්‍යාත්මික උද තමන් තුළ පවත්නා වූ යම් තද බවක්, රළු බවක්. රළු බවක්. එතකොට මේ පුද්ගලයා තුළ තියෙනවා අධ්‍යාත්මිකෝ මේ පවතිනා වූ දෙයක්. ඒ මොනවද? මේ කියන්නේ උපාදාන වශයෙන් ගත්ත දේවල්. එහෙනම් කෙස්, ලොම්, නිය, දත්, මස්, සම්, නහර, ඇට, ඇට මිදුළු, වකුගඩුව, හෘදය, අක්මාව, දනගුසිවිය, ඇලදිව, පෙනහැල්ල, අතුණු, අතුණු බහ, නොපැසුණු ආහාර, පැසුණු ආහාර කියන කොටස් ටික. මේවා අපි උපාදාන වශයෙන් අරගත්ත දේවල්. අපි මේවා උපාදාන කරගෙන අපි අර මුලින්ම ඉපදෙනකොට අපි මේවා අල්ල ගැනීම කරගෙන තියෙනවා. එතකොට මේවා තමයි මේ අභ්‍යන්තරෝ පටවි ධාතු. ඊළඟට බාහිර පටවි ධාතුන් තියෙනවා. ඒ උපාදාන වශයෙන් ගත්තා වූ ආධ්‍යාත්මික බාහිර ආධ්‍යාත්මික ධාතු තියෙනවා. ඒ වගේම බාහිර පටවි ධාතුත් තියෙනවා. බාහිර පටවි ධාතුවට එතෙන්දිත් අපිට ගන්න පුළුවන් ওই කෙස් ලොම් නියදත් ওই අපි එළිය වැටලා තියෙන කෙස් ලොම් පිඟානේ තියෙන කෙස් ඒ වගේ තියෙනකොට බලන්න පුළුවන්. එතකොට මෙතෙන්දි තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ මේ ධාතු මේ කොහොම අභ්‍යන්තරව කිව්වත් බාහිරුණත් ධාතු. ඒක හරිය වැදගත් වචනයක්. කොයි පැත්තෙන් ගත්තත් මේක ධාතුයි. ඔළුවේ තියෙන කෙසුයි අර එළියේ තියෙන කෙසුයි දෙකම එකයි. දුප්පත් මිනිහාගේ කෙසුයි පොහොසත් මිනිහාගේ කෙසුයි දෙකම එකම කෙස්. ඇඟේ ඇතුලේ තියෙන අසූචි පිටත තියෙන අසූචි දෙකම එකයි. මේකේ වෙනසක් නෑ. ඒක නිසා අර පුද්ගලයාගේ එක හොඳයි, මගේ එක නරකයි, මගේ එක හොඳයි, අරයාගේ නරකයි එහෙම කියලා හිතන්න තේරුමක් නෑ අපිට. මොකද පටවිය විතරයි ඔතන තියෙන්නේ. වෙනසකට තියෙන්නේ අර තමා විසින් තමා මේකට පවරනවා යම් කිසි යගයක්. ඒ ඇරෙන වෙන මොකුත් ඇත්තේ නැහැ. අර නාමයේ আদি වචනින් දෙන නාමය අනුව තමන් කරගන්න දේ විතරයි තියෙන්නේ. කෙනෙක් මේ විදිහට හොඳට බැලුවොත් එහෙම මේ පුද්ගලයාට පේනවා මේක මගේ නෙමෙයි කියලා. දැන් අපිට හුඟක් වෙලාවට අපිට පුළුවන්කම තියෙනවා අභ්‍යන්තරයේ පළක් දේවල් අපේ නොවේ කියලා බලන්න. කෙනෙක් දකිනවා මේ තමන්ගේ ඇතුලේ තියෙන අසූචි කියන ඒවා මේකනම් මගේ නෙමෙයි කියලා ඕන කෙනෙක් පිළිගනියි. මොකද ඒක එළියට දාන. හැබැයි ඒක සමහර විට තමන්ගේ ශරීරයේ වෙන කොටසකට එහෙම නොවෙන්න පුළුවන්. දැන් බාහිර ගත්තහම බාහිරේත් අපිට පේනෝ ඒ අසූචි වාගේ දේවල් මගේ කියලා ගන්නෙ නැහැ. එළිය බිම වැටලා තියෙනවා නම් කේස් ගහක් කවුරුවත් ඒ කේස් ගහ මගේ කියලා ගන්නෙ නැහැ. නමුත් ඔළුවේ තියෙනකොට නම් ඒක හොඳට සරසගෙන සලකලා එක එක විදිහට පවත්තලා ඒ පවත්තන ගතිය තියෙනවා. එතකොට අපි හොඳට තේරුම් ගන්න ඕනි මේ කෙස් කියන එක කෙස් එළියේ තිබුණත් ඔළුවේ තිබුණත් දෙකම එකයි. එළියේ තියෙනක මගේ නෙමෙයි නම් එවනම් මේ ඇතුලේ මාට සම්බන්ධ වෙලා තියෙන එකත් මගේ නෙමෙයි කියලා. මෙතෙන්දි ගාක් කාලවලට මේ සංඥාව කඩා ගන්න තමන් වැඩි සලකන්නේ නැති ඒ පටවි ධාතු කොටසක් ගන්න ඕන. එන අසූචි වාගේ දේවල්. ඒ වගේ දෙයක් ගත්තොත් කෙනෙකුට පේනවා ඒක නම් මගේ නෙමෙයි. එහෙමනම් ඒ වගේම මේ අනිත් දේවලුත් ඒ ආහාරයෙන් හැදිච්ච අනිත් දේවලුත් මේ විදිහටම මගේ නෙමෙයි කියන සංඥාව පවත්තන්ට ඕන. සමහර වෙලාවට මේ බාහිරව තියෙන දේ ඒ වගේ පහ කරපු නද දේවල් ගත්තොත් අසූචි වේවා, කෙස් ගහක් වේවා, හං කෑල්ලක් වේවා, ඒ වගේ දෙයක් ගත්තොත් ඒකෙන් පුළුවන් මේ තමන්ගේ ශරීරයට ගන්න. දැන් අපේ ඇඟේ තියෙන හැමත පළක් වෙලාවට බොහොම කැමැත්තක් තියෙනවා. ඔය හං කෑල්ල පොඩ්ඩක් ඔය බ්ලේඩ් එකකින් හරි කැපිලා හරි තියෙන වෙලාවක ඒ කෑල්ල දිහා හොඳට බලන්න. ඒකේ හොඳට බැලුවාම පේනවා මේක මොන ජරාවක්ද කියලා. අන්න ඒ සංඥාව හොඳට පවත් ගන්න ඕනේ තමන්ගේ ශරීරයට. එතකොට මේවා කක්කත් මගේ නෙමෙයි කියලා ඒ මනසින් ඉවත් කරනවා. එතකොට මේක මේ අසුබේ තත්යෙන් ගිහිල්ලා දෙතිස් කුණුපේ අසුබේ වශයෙන් බලලා හොඳට බලලා ඊට පස්සේ ඒක මේ තදි ගතිය තියෙන කොටසයි කියලා අභ්‍යන්තර බාහිර වශයෙන් බලලා තමයි මේ මනසෙන් අයින් කරන්නේ මගේ නෙමෙයි කියලා. ඔන්න ප්‍රඥාවේ ප්‍රමාණ වීම එක කොටසක් තමයි ඒක. ඊළඟට මේ ධාතුව එතකොට මම නෙමෙයි මගේ නෙමෙයි කියලා අයින් කරනකොට මේ ලෝකෙම තියෙන පටවි ධාතුන් අයින් කරන්න ඕන. තමන්ගේ මනස විතරක් නෙමෙයි. තමන්ගේ මේ ශරීරය සම්බන්ධයෙන් කොටස විතරක් නෙමෙයි. ඉරද, හඳද ආදී වශයෙන් ඔක්කොම දේවල් අපි අයින් කරන්න ඕන. ඊළඟට ආපෝ ධාතුව ගැන තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ආපහු ආපෝ ධාතුවත් අධ්‍යාත්මික වෙනවා, බාහිර වෙනවා. අධ්‍යාත්මික ආපෝ ධාතුව කියන්නේ තමන් තුළ පවත්න යම් වැගිරීමක්, වැගිරීම් ගතියක් තියෙන, වැගිරෙන ගතියක් තියෙන නම් පිත, සෙම, සැරව, ලේ, දහදිය, මේද තෙල, කඳුළු, ඌරුණු තෙල, කෙල, සොටු, සඳමිදුළු, මුත්‍රා කියන මේ සියල්ලම මේවයින් අන්‍ය වූ යම් කිසිවක් තියෙනවද, ඒවත් ඇවිල්ලා මේ අධ්‍යාත්මික වූ වැගිරෙන ගතියක් තියෙන මේ තමා කියලා තමන් අල්ලගෙන ඉන්න දෙයක්. මේක අධ්‍යාත්මික ආපෝ ධාතු. ඊළඟට අධ්‍යාත්මික ධාතුවක් වෙනවද ආපෝ ධාතුව, බාහිර ආපෝ ධාතුවක් වෙනවද, මේ දෙකම ආපෝ ධාතුවයි. ඒතර මේ ආපෝ ධාතුව මගේ නෙමෙයි, මම නෙමෙයි, මගේ තමා නොවේ කියලා කෙනෙක් කල්පනා කරනවා. නුවණින් දකින්න ඕන. මෙතෙන්දි මේ එහෙම දකිනවා නම් ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා මේක ගැන කලකිරෙන්න. ඒ සිත නෝලවා ඉන්න. මට මෙතෙන්දි කියන්න පුළුවන් මේ හරි ලස්සන දෙයක් මේ රහතන් වහන්සේ මට පෙන්නලා දීපු. දැන් අපි ওই ලේ ගැන හිම බලනවා නම් ලේක රතු පාටයි නේද? අපි මේ රතු පාට දේවල් වලට අපි ඇලිලා ඉන්නෝ නේද? රතු පාට රෙදි, රතු පාට දේවල් වර්ණය අපි අල්ලගෙන ඉන්නවා. මොකද ඔය අල්ලගෙන ඉන්නේ කියන එක බැලුවොත් අපිට පේනවා. ඒ ලේ කියන එක අපි හිතමු ලේය. ඊට පස්සේ අපි හිතනවා ඔයගේ විලක් දකින්නවා. විලක් දකින්නකොට අපි හිතනවා ලේ විලක් කියලා. ලේ විලක් නම් අපි ඊළඟට කල්පනා කරනවා ඔය අපිට ඇහෙන ඔය පත්‍රවල එහෙම දැකලා තියෙනවා ලේ විලක් මැද වැරි මැරි වැටි සිටියා කියලා නේද? ලේ විලක් මැද මැරි වැටි සිටියා කියලා කිව්වහම අපිට මොකද ඇති වෙන්නේ? සාමාන්‍යයෙන් ඇති වෙන්නේ බයක්. එහෙමනේ බයට සඳහන්නේ ඕක ලියලා තියෙන පත්‍රයේ. එතකොට අපිට ඇති වෙන්නේ බයක්. මේක හිතා ගන්න ඕනේ මනස. බය වුණාම දැන් අපිට පේන්නේ මොකද්ද? ලේ කියන්නේ රතු. රතු කියන්නේ බය. බය කියන එක තේරුම් ගන්න ඕන නම් අර කබලිකාර ආහාරයෙන් ඉඳන් අපි පටන් ගත්ත මනෝ සංචේතන ආහාරය, මනෝ සංචේතන ආහාරයෙන් අපි කියනවා බයෙන් අගතියට යනවා කියලා නේද? බයෙන් අගතියට යනකොට මොකද්ද අපි අල්ලගෙන ඉන්නේ? සංඥාව. ඒ කියන්නේ රතු කියන වර්ණයේ සහිත සංඥාව අල්ලගෙන ඉන්නවා. ඔන්න බලන්න අපි ඔන්න ඔය විදිහට ඒ රතු වර්ණය අපි අල්ලගෙන ඉන්නවා. එතකොට මේ රතු පාට වෙද්දක් ඊළඟට ඔය ට්‍රැෆික් ලයිට් එක ළඟ වුණත් ඒක තියෙනවා නේද? බය දේවල් වලට තමයි හුඟක්ම භාවිතා කරලා තියෙන්නේ ඒක. එතකොට අපි මේ රතු පාට කියන එක මේ විදිහට අල්ලගෙන ඉන්නවා. බලන්න ලේ රතු පාට අපි සංඥාවෙන් මේක අල්ලගෙන ඉන්නවා. දැන් මේකේ ඇත්තෙම කියනවා නම් අපි මේක උපේක්ෂාව ඇති කරගත්තොත් මේ මොකද මම පාටට බය වෙන්නේ කියලා කිසිම තේරුමක් නැහැ මේ පාටකට බය වෙන්නේ කියලා. එතකොට ඒ උපේක්ෂාව ඇති කරගත්තොත් අපිට ඒ සංඥාවෙන් අපිට අයින් වෙන්න පුළුවන්. මේක භාවනාවකටත් කෙනෙකුට භාවිතා කරන්න පුළුවන්. ඔය පිත්ත සෙම සැරව ලේ කියන එක භාවිතා කරනකොට මේ විදිහට මේක භාවිතා කරනවා නම් ඔය තුන්වෙනි පාරේ ඇති වෙන ප්‍රශ්නය කැපිලා යනවා. ඒ කියන්නේ මේ ආපෝ ධාතුව සම්බන්ධයෙන් කෙනෙක් භාවිතා කරනකොට භාවනා කරනකොට මේ විදිහට භාවිතා කළොත් ඔය ආපෝ ධාතුව සම්බන්ධයෙන් ඒක ඇති වෙනවා. ඒ කියන්නේ රතු පාට කියන එක කෙනෙකුට ඉක්මවන්න පුළුවන් වෙන ඔය බුදුහාමුදුරුව අනුත්තරෝ පුරිසදම්ම සාර්ථී කියනකොට පෙන්නනවනේ අර රූපං රූපානුපස්සති කියලා. අන්න එතෙන්දී අර රූපේ හැම ඉක්මවන්නේ මේ විදිහට ගිහිල්ලා තමයි මේ වර්ණයේ ඉක්වීමෙන් තමයි කෙනෙකුට ඒක ඉක්මවන්න පුළුවන් වෙන. නැත්නම් මේ වර්ණයෙන් අපි අල්ලගෙන තියන හරියට. එතකොට දැන් මේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේකේ අපි මේක ගැන කලකිරිලා අපි මේකෙන් අපි අයින් වෙනවා කියලා. ආපෝ ධාතු. ඊළඟට තේජෝ ධාතුව තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා. මහාන තේජෝ ධාතුව කවරද? තේජෝ ධාතුව අධ්‍යාත්මික වෙනවා, බාහිර වෙනවා. අධ්‍යාත්මික තේජෝ ධාතුව මොකද්ද? යම් අධ්‍යාත්මිකව තමන් පිළිබඳ උණුසුමක් ඇති උපාදාන වශයෙන් ගන්නාලද යම් කිසි තැවීමක්. ඔය අපි ආහාර හැම මේ දවවන්නේ මේකෙන්. එතකොට මේ තේජෝ ධාතුවක් මේ විදිහට තියෙනවා. ඒතර මේ උණුසුම වශයෙන් ගන්න ලද්ද මේක තමයි තේජෝ ධාතුව කියන්නේ. බාහිර වූ තේජෝ ධාතුවකුත් තියෙනවා. ඒ තේජෝ ධාතුව අපි දන්නවා බුෂ් ෆයර් එකක් යනකොට එතන ඒ තේජෝ ධාතුව අනු තමයි ඒක තියෙන්නේ. දැන් අපි දන්නවා ඔය ගිනි ගන්නකොට ඒ ගින්දර අපේ මගේ කියලා ගන්නෙ නෑ දවනකොට. ඒ වගේම මේ අභ්‍යන්තරයේ තියෙන තේජෝ ධාතුවත් තමාගේ කියලා ගන්නෙ නෑ කියලා තමයි ඒකෙන් අයින් වෙනවා. මම නෙමෙයි කියලා ඒකෙන් අයින් වෙනවා. මේ උෂ්ණත්වයේ අනු තමයි අපේ මේ ජීවිත ඉන්ද්‍රිය කියන එකත් පවතින්නේ. ඒක නිසා ඒ උෂ්ණය සම්බන්ධයෙන් අපේ ඇල්මක් තියෙනවා. එතකොට ඒ ඒකනේ සීතල වුණාම බොහෝම ඉක්මනට රත් කරගන්නේ මහන්සි වෙන්නේ. එතකොට අපි දන්නවා මේක ගැන අපේ අවබෝධයක් තියෙනවා තේජෝ ධාතුව ගැන. එතකොට ඒක නිසා මේ තේජෝ ධාතුව බාහිර එකයි අභ්‍යන්තර එකයි දෙකම එකයි කියලා බලලා මේකෙන් අයින් කරනවා. ඒ වගේම වායෝ ධාතුව. වායෝ ධාතුව අධ්‍යාත්මික වෙනවා බාහිර වෙනවා. මෙතෙන්දී අධ්‍යාත්මික වායෝ ධාතුව ඇවිල්ලා මේ තමන් පිළිබඳව හැමියු වාතයක්. ඒ කියන්නේ අපි ඒවත් දන්නවා අපි මේ බඩේ තියෙන වාතය උඩට යනවා. පහලට යනවා ආස්වාස ප්‍රාස්වාස කරනවා මේ ඔක්කොම දේ. ඉතින් මේකට හොඳටම දන්නවා අපි වායු ධාතුවට නම් හොඳට තදින් ඇලිලා කියලා කවුරුවත් හුස්ම ගැනීම එහෙම අමතක කරන්නවත් නැතුව ඒක කරගෙන යනවා. ඒ තරම් හුස්ම ගැනීමට ඇල්මක් තියෙනවා. මොකද පවත්තන්න නැත්තම් මැරෙනවා නේ කියන්නේ. එතකොට මේක තමයි මේ වායු ධාතුව. බාහිරත් අපිට පේනවා මේ හුලන් ගහමනවා එහාට යනවා මෙහාට යනවා චලනයක් තියෙනවා. මෙතන මේ වායු ධාතුව ගහම මේ චලනය කියන එක තමයි ගාක්ම තමන් ගන්නට ඕන. එතකොට මේ වායු ධාතුව මේක මගේ නෙමෙයි කියලා කවුරුවත් ඔය හුලං කියන එක මේ මන් බාහිර තියෙන එක මගේ නෙමෙයි නම් මේ අභ්‍යන්තර තියෙන එකත් මගේ කියලා ගන්න බෑ කියලා කල්පනා කරලා මේකෙන් කලකිරලා මේකෙන් අයින් වෙනවා. ඊළඟට ආකාශ ධාතුව. පස්වෙනි එක තමයි ආකාශ ධාතුව. ආකාශ ධාතුව තද්ධාත්මික වෙනවා බාහිර වෙනවා. එතකොට අධ්‍යාත්මික ආකාශ ධාතුව ඒ තමන් පිළිබඳව යම්කිසි අවකාශයක් තියෙනවා. අපි දන්නවා මේ කටේ තියෙනවා ඉඩ නාසයේ. ඊළඟට මේ ඒ කියන්නේ අපේ බඩ ඇතුලේ ගත්තාම එතනත් ඉඩක් තියෙනවා. ඒ හිස් තියෙන තැන් ටික. එතකොට මේ ආකාශ ධාතු කියවහම මේ ස්පේස් කියන එකයි කතා කරන්නේ. ආකාශයේ කියන එක නෙමෙයි. එතකොට මේ අපි දන්නවා අභ්‍ය එළියෙත් ඔය ආකාශ ධාතුව තියෙනවා හිස් තියෙන බව කියන එක තියෙනවා. අපි මේක අදින් තදින් අල්ලගෙන ඉන්නවා. මේක පේන්නේ මේ මුගක් වෙලාවට මේ ඕක නැත්තම් කියන එක තමයි. නැත්තම් මේක වටිනාකම පේනවා. දැන් අපි හිතමු අපි ඔෆිස් එකක ඉන්නවා නම් අපි ඔෆිස් එකක හැම ඉන්නවා නම් අපි දන්නවා මේ ඔෆිස් එකේ දැන් ඔන්න ඉඩ හැම අඩු වෙනවා නම් හැම අපේ ඔෆිස් එකේ හැම ඉඩ ඔන්න අන්න එතකොට නම් අපිට පේනවා අපි බොහොම කලබල වෙනවා කියලා. එහෙම නැත්තම් තමන්ගේ ගෙදර කාමරේ ඉඩක් තියෙනවා. කවුරු හරි පෙට්ටි ටිකක් ගෙනත් එහෙම දාන්නවනම් එහෙම බොහොම කලබල වෙනවා. Tamanṭa යන්න ඉඩ තිබුණත් ඒ පෙට්ටි ටික එහෙම දානකොට ඕම කැමති. ඒක ගත්තේ ආකාශය කියන එක. ඒ ආකාශයට කියන එක අපි ඇලිලා තිනවයි කියන එක හොඳට කල්පනා කරන්න. ඉතින් ඕක අර ධානයන්ගෙන් ගියාම ආකාශ ධාතුවට ගියාම ඉතින් ඒකේ තියෙනවා බොහොම සුඛයකුත් තියෙනවා. ඒක නිසා අපි දන්නවා ඕකේ වටිනාකමත් ඕය අපි හැමෝම ඕවැයිත් ගිහිල්ලා තිනවා කලින්. එතකොට දැන් මෙතන ආකාශ ධාතුව අභ්‍යන්තර වේවා බාහිර වේවා මේක මගේ නෙමෙයි කියලා මෙතනත් ගන්නවා. දැන් මෙහෙම අයින් කරාන පස්සේ මේ සිත හරි පිරිසුදු විඥානයක් තියෙනවා. නිර්මල වූ විඥානයක් තියෙනවා. ඒ විඥානේ අපි යම්කිසි දෙයක් දැනගන්නවා. මොකද්ද දැනගන්නේ? අපි දන්නවා විඥානේ සුඛයි කියලා දන්නවා, දුකයි කියලා දන්නවා, දුක්ඛම සුඛයි කියලා දන්නවා. හොඳට මතක තියාගන්න ඕන විඥානේ අපි දන්නේ ඕන ඕක තමයි. විඥානේ දන්නා වූ වැදගත්ම දේ ඕන ඕකයි. එතකොට මේ සැප වේදනාවක් කෙනෙකුට උපදිනවා. සැප වේදනාවට හේතු වෙච්ච ස්පර්ශයක් නිසා අපි සැප වේදනාවක් උපදිනවා. එතකොට සැප වේදනාවක් විඳිනකොට මේක විඳිනවයි කියලා එයා දැනගන්නවා. එතකොට මේ සැප වේදනාවට හේතු වෙච්ච ස්පර්ශය නිසා හටගත් ආ වූ සැප වේදනාව ඒ ස්පර්ශය නිරුද්ධ වෙනවා නම් ඒක නිරුද්ධ වෙනවා. නිරුද්ධන්ති සංසිඳිනවා රූප සමති කියලා දැනගන්නවා. වේදනාව ස්පර්ශය නැති වෙච්ච ගමන් නැති වෙලා යනවා. දුක වේදනාව වූ ස්පර්ශය නිසා දුක වේදනාව උපදිනවා. ඒ ස්පර්ශයට හේතු වෙච්ච කාරණේ නැති වුනහම මේ දුක වේදනාව නැති වෙලා යනවා. උපේක්ඛා වේදනාවට යම්කිසි හේතුවක් උඩ උපේක්ඛා වේදනාවක් ඇති වෙනවද? ඒ උපේක්ඛා වේදනාවේ ස්පර්ශයට හේතු වෙච්ච දේ නැති වුනහම මේක නැති වෙනවයි කියලා දැනගන්නවා. උදාහරණයක් දෙනවා තථාගතයන් වහන්සේ. හරියට මේ ලී දඬු දෙකක් එකට ගැටුවහම ඒකෙන් අර ඇතුළුවහම අපිට උණුසුමක් ඇති වෙනවා. ඒක නිසා ගින්නක් උපදින. ඒ ලීදඩු දෙක වෙන් කළා දැම්බාම ඒ නිසා හටගත්තා වූ උණුසුම නැති වෙලා යනවා, නිරුද්ධ වෙනවා. ඒතර මෙතෙන්දී මේ පරිද්දෙම මේ සැප වේදනාවට කර්ම ස්පර්ශය නිසා සැප වේදනාව උපදින. සැප වේදනාව විඳිනකොට විඳිනවයි කියලා දැනගන්න. ඒ සැප වේදනාව ස්පර්ශය නිරුද්ධ වුණාම මේ සැප වේදනාව ස්පර්ශය නිරුද්ධ වීම ඒක නැති වෙනවයි කියන එක මේ පුද්ගලයා දැනගන්න. සංසිඳන මේ විදිහටම දුක් වේදනාව ගැන තථාගතයන් වහන්සේ දේශනා කළා. ඒ වගේ උපේක්ඛා වේදනාව සනත් සඳහන් කළා මේ විදිහට. උපේක්ෂා වේදනාවත් අර විදිහටම ඇති වෙනවා ස්පර්ශය හේතු කොටගෙන. ඒ ස්පර්ශය නැති වුණාම නැති වෙනවා. අර ලී කෑලි දෙකේ කතාව තමයි ගාක් මතක තියාගන්න ඕන. ඊට පස්සේ මේ පිරිසුදු නිර්මල මේ මෘදු කර්මයේ බැබලීම් සහිත උපේක්ෂාවම ඉතුරු වෙනවා. දැන් මේ උපේක්ෂාවට යන එකත් අපි පොඩ්ඩක් බැලුවොත් හොඳයි. මෙතෙන්දි මේ හිඹ දෙනකොට ප්‍රශ්න තියෙන පුළුවන් අවස්ථාවක් මෙතන. මේකත් මේ ඇත්තම කියනවා නම් මේ සහම්පති මහා බ්‍රහ්මට ලස්සනට පැහැදිලි කරලා දීපු දෙයක් මේ. දැන් අපි කබලිකාර ආහාරයත් එක්ක බලුවොත් දැන් අපි ධාතු කියන එක ගත්තොත් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු කියන හතර ගන්න. පඨවි, ආපෝ, තේජෝ, වායු කියන හතර. ඕකනේ අපි මේ කබලිකාර ආහාරය කියලා කියන්නේ. ඒතකොට මේ කබලිකාර ආහාරයේ හේතු කොටගෙන අපි දන්නවා අපිට සදාකාලිකවම ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, දුක්ඛය කියන එක ඇති වෙනවා කියලා. ඒකට අපිට පේනවා මේවා සදාකාලිකම දුක දේවල් තමයි. ඉපදිච්ච පුද්ගලයාට ජරාවට යන, ව්‍යාධිය ඇති වෙනවා, මරණය ඇති වෙනවා. මේ නිසා දුක ඇති වෙනවා. ඒතකොට මේක අපි සදාකාලික දුකක් වශයෙන් ඔන්න උළුවේ මුලින්ම මතක තියාගන්න. දැන් අපි කිව්වා 33 රුපිය කියලා කියන්නේ කබලිකාර ආහාරය. එතකොට ආපෝ තේජෝ වායු පඨවි කියන්නේ මේ 33 රුපියෙම කැටියෙන් පැහැදිලි කරා කරුණු හතරකින්. දැන් ටිකකට ඉස්සෙල්ලා අපි කතා කළා මේවා එකක්වත් මගේ නෙමෙයි කියලා අපි අයින් කරනවා කියලා. මේ ඒ කියන්නේ ආහාරයේ කොටස. දැන් අපි කෙනෙක් මතක තියාගන්න ආහාර හතර දන්නවනම් ඒ කියන්නේ කබලිකාර ආහාරය, ස්පර්ශ ආහාරය, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියන හතර මතක තියාගන්න. ඒ හතර දන්නවනම් අපි කබලිකාර ආහාරයේ කොටස තමයි ඔන්න අපි මුලින් අයින් කරන්න ගත්තේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන කොටස අපි අයින් කරනවා. අයින් කරලා අපි අර මතක ඇති දුක්ඛ ප්‍රතිපදා දන්දා විඥාව එහෙම භාවිතා කරලා ඔය මේ මෙත්තාව කියන එකේම වැඩුවා කියන එක. ඒතකොට මේ ක්‍රමයට ගිහිල්ලත් ඔය උතෙන්ට යනවා. මේ හතර මනසෙන් හොඳට අයින් කරානම් මේ වයින් කරන්න කයින් කරන්න සිත පිරිසුදු වෙනවා. එතකොට සිත පිරිසුදු වෙලා දැන් අපිට පේනවා මේ මෙත්තා, කරුණාව එහෙම ඒවා ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. අපි ටිකකට ඉස්සෙල්ලා කතා කරා ඔය කබලිකාර ආහාරයේ හේතු කොටගෙන මෙහෙම බැලුවාම අපිට පේනවා ඔය රතු පාට ගැන අපි කතා කරා. රතු පාටෙන් අපි බය එහෙම ඉවත් කරගත්තයි කියලා. ඒ වගේ දේවල් ඉවත් කරගත්තාම ඒ වගේම අපි ඔය විඥාන ආහාර පැත්තේ මම මේක ටිකක් කෙටියෙන් කියන්න වෙලා තියෙන මේ සූත්‍ර දේශනාවත් දිගින්ද අපි මේ සීලය පිළිහිටනවා. සීලය පිළිහිටුවොත් එහෙනම් මේ දේවල් වලින් වෙන දේවල් මම බොරු කියන්න ඕනේ නැහැ. ප්‍රාණඝාතී වගේ දේවල් කරන්න ඕනේ නැහැ. මම මේවා අයින් කරනවා. මගේ මනසෙන් මම මේ රූපයෙන් අයින් වෙනකොට මම මොකටද කාවවත් මරන්නේ? අන්න ඒ ආදි වශයෙන් මම මොකටද කාටවත් බය වෙන්නේ? අන්න ඒ වගේ අපි ගෙනියන ඔය සීලේ පැත්තට අපි ගෙනියන. මේ සීලය මෙහෙම පවත්වනකොට මේ පුද්ගලයා මේ දන්නේම නැතුව ඒ සමාධියට ගමන් කරනවා. එතකොට යාට සුඛ වේදනාව කියන එක ඇති වෙනවා. ඒත් සුඛ වේදනාවක් ඇති වෙනවා නම් හැබැයි අපි මුලින් කතා කරේ මොකද්ද? මේ බා හේතු කොටගෙන මේ ලෝකේ තියෙන ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක කියන එක තමයි සදාකාලිකවම පවතින. හැබැයි මම මේ භාවනා කරනකොට මට සුඛය කියලා එකක් ඇති වුණා නම් එහෙනම් මේ මොකද්ද වෙලා තියෙන්නේ? ඒ කියන්නේ අර දුක කියන එක తాවකාලිකව නැතිවීම නිසා තමයි මට මේ සුඛය කියන එක ඇති වෙලා තියෙන්නේ. දුකේ తాවකාලිකව නැතිවීමෙන් ඇති වුණා වූ සුඛයක් කියන එක මේ පුද්ගලයාට දැන් මේක පේනවා. මුලින් තමන් පිළිගන්නවා නම් සදාකාලිකව ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක ආදී දේවල් දුක්ඛේමයි මට පවතින්නේ. මට මේ යම්කිසි ආකාරයකට භාවනා කිරීමෙන් මම නෙමෙයි මගේ නෙමෙයි කියලා ගැනීමෙන් මට යම් ආකාරයකට ඇති වුණාද මේ ඇති වෙලා තියෙන මේ తాවකාලිකව අර දුක පහවීමයි කියන එක හොඳට මතක තියෙන්න ඕන. එතකොට මේ දුක හොඳට පහ වුණායි කියන එක ඒක පහ වුණා නම් දැන් මෙයා හිතනවා මේ සුඛය කියන එක වෙන දැන් නැති වෙවි කියලා. දැන් මේ දැන් කලින් තිබුණි දුක නැති වෙලා භාවනාවෙන් මට සුඛය ඇති වුණා. මේක බොහොම తాවකාලිකයි. తాවකාලික නම් මේක ටක් ගාලා තව ටිකකින් මට මේක නැති වෙලා යන්න පුළුවන් පහ වෙන්න පුළුවන් කියලා එයා සිතමින් ඉන්නවා. මේ සුඛ කියන එක තමයි මේ සුඛ ඉන්ද්‍රිය කියලා ගන්න. ආස්වාද ඉන්ද්‍රිය කියලා කියනවා. සුඛ ඉන්ද්‍රිය කියනවා. එතකොට මේක ආස්වාදය තමයි මේ ධානයේදී තියෙන්නේ. දැන් මෙයා දන්නවනම් මේ සුඛය කියන එක දැන් පහ වෙන්න පුළුවන් දැන් පහ වෙන්න පුළුවන් කියලා මෙයා කල්පනාව තියෙනවනම් එයා ඒක නිසා එයාගේ උද්දච්චය කියන එක පහ වෙනවා. උද්දච්චය පහ වෙලා ඒ පුද්ගලයා උපේක්ඛාවට උද්දච්චය නිසා තමයි ආස්වාද ඉන්ද්‍රිය නිසා අපිට උද්දච්චය කියන එක ඇති වෙන ওই නීවරණ ධර්මයේ. මේ උද්දච්චය කියන එක අපි පහ කළොත් ඉතින් අපිට උපේක්ඛාවට යන්න පුළුවන්. මේක හරි ලස්සනයි මේ විදිහට යන්නේ. මම මේක භාවිතා කරලා තියෙන නිසා මම මේ කියන්නේ. එතකොට මේ විදිහට උපේක්ෂාව ඉතුරු වෙනවා. දැන් බලන්න මේ කබලිකාර ආහාරයේ පාපෝතේජෝ වායුපටි භාවිතා කරලා මේ විදිහට දක්ෂ ලෙස භාවනා කළා. දැන් අර ලේ කියන එක ගත්තා එතනින් ඒව අයින් කරා. මේ විදිහට කළොත් අනිවාර්යයෙන්ම මේ උපේක්ඛාවට මේ විදිහට යනවා. එතකොට මේ උපේක්ඛාව ඇති වුණාට පස්සේ මේ පුද්ගලයා මේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ දක්ෂ රත්තරන් හදන පුද්ගලයේ එයා රත්තරන් හදනකොට මේ අර රත්තරන් උඳුන තියෙනවානේ මේකේ මේ රත්තරන අර මේ ෆර්නස් එක වගේ. ඒකට එයා කරන්නේ ටිකක් මේක ගිහිල්ලා අල්ලනවා. මේ ටිකක් අල්ලලා මේ ගින්දර බිබලා ඊට පස්සේ ආපහු මේක එළියට අරගෙන මේකට ජලයෙන් තෙමනවා. ජලය ටිකක් ඉහිනවා. ඊට පස්සේ සැරින් සැරේ මේක බලනවා. එතකොට ආපහු ගිහිල්ලා මෙයා මේක මේක කරනවා. මේක හරියට බුදුහාමුදුරු පෙන්වනවා මේක මේ වීරය ඔය වතන වෙන්නේ මේ පග්ඝා නිමිත්ත වීරය ඔය සමාධිය ඔය විදිහට ඒ මැදිහත් බැලීම උපේක්ඛාව ඒ තුන පාවිතා කිරීමෙන් තමයි මේ මනස බුදුමාකාර විදිහට පිරිසුදු කරන්න පුළුවන්. ඒකට තව සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ විදිහට එහෙම පිරිසුදු කරලා එතකොට මේ රත්තරන් කාර්යයට පුළුවන්කම තියෙනවා මේ තමන් කැමති ආභරණයක් මේකෙන් හදන්න. අන්න ඒ වගේ මේ මනස මේ පුද්ගලයා මේ හොඳට පිරිසුදු කරනවා. අර ඔක්කොම අයින් කරනවා. වරින් වර උපේක්ඛාවට යනවා. දැන් අර පෙන්වන්නේ අර ආස්වාද ඉන්ද්‍රිය ඒ විදිහට ගිහිල්ලා යා උපේක්ඛාවට යනවා. ඒ උපේක්ඛාවට ගිලේ මැදිහත් බැලුවහම අපි අර ආස්වාදයෙන් ඇතිවෙන ඒ සුඛයට ඉතින් අපි උපේක්ඛාවට යනවා. ඒ උපේක්ඛාව පාවිච්චි කරනවා. එතකොට මේක ඉන්නෙන්නුම් පිරිසුදු කරනවා. මේ විදිහට පිරිසුදු කරලා පවත්වා ගන්නවා. එතකොට මෙහෙම ඉන්නකොට මේ පුද්ගලයාට පේනවා මේ උපේක්ෂාවේ මේ ආකාසානායතනියට එළඹවලා ඉන්නවනම් ආකාශය අනන්තයි කියන එක මේ හතරෙනි ධානයේ ඉඳන් බැලුවහම තමයි පේන්නේ මේ ආකාශය අනන්තයි විඥානය අනන්තයි කියලා. එහෙම ඒව පේන්නේ එතනින්. එතෙන්දි තමයි ඒ තින්නේ අපි ගිය සතියේ මේක සාකච්ඡා කර මහාවේදාල සූත්‍රයේදී. එතකොට දැන් මෙතන පේනවා මේකේදී මේ උපේක්ඛාව මෙහෙම පවත්වාගෙන බොහෝ කාලයක් මේ පුද්ගලයාට ඉන්න පුළුවන්. අර රත්තරන් කාර්ය කරන වැඩේ වාග් කරගෙන ඉන්නවනම් මේ පුද්ගලයාට එතෙන්ට එළඹලා හොඳට ඉන්න පුළුවන්. උපේක්ෂාව ඇසුරු කරගෙන ඊටා බොහෝ කාලයක් පවත්තන්නේ. පිරිසුදු නිර්මල උපේක්ෂාව විඥානයන්තනයට එළඹලා ඉන්නවනම් එතෙන්දිත් බොහොම ඉන්න පුළුවන්. එතකොට පස්වෙනි ධානය 6 වෙනි ධානය ඊළඟට 7 වෙනි ධානය ආකින්ඥායතනෙට එතෙන්දී වඩම් බවත් වෙනවා. එතනත් බොහෝ කාලයක් එයාට ඉන්න පුළුවන්. ඒ ඊළඟට නිවසඤ්ඤා නාසඤ්ඤායතනෙදී ප්‍රවත්වනවා නම් එතෙන්දීත් ඉන්න පුළුවන්. ඒතර මේ විදිහට බොහෝ කාලයක් ඉන්න පුළුවන් යයි කියලා එයාට තේරෙනවා. හැබැයි මෙයා දැනගන්නවා මෙහෙම මම ඉන්නවා කියන්නේ මේ උපේක්ෂාව මේකට ආකාසඤ්ඤායතනෙට පවත්තලා ඉන්නවද? ධර්මයේ සිත වඩනවාද? මේක හේතු ප්‍රත්‍යයෙන් නැතුණි. සංකත මේතං. සංකත ධර්මයක් මේක. ඒ කියන්නේ භාවනාව කරන්න ඉස්සෙල්ලා මෙයාට ඒක තිබුණේ නැහැ. භාවනාව කරන්න ගිහිල්ලා වාඩි වුණාම මේ ක්‍රමේ භාවිතා කිරීමෙන් ඒ පුද්ගලයාට මේ පිරිසුදු තත්ත්වයට යන්න පුළුවන්. ඒ පිරිසුදු තත්ත්වයට ගිහිල්ලා එතන යා ඒ විඥාන ආයතනයට පවත්තලා ඉන්නවනම් එතනත් ඉන්න පුළුවන්. හැබැයි මේකත් හේතු ප්‍රත්‍යයෙන් නැතුණි. ඒකට මේකින් එකට යාට පේනවා මේ හේතු ප්‍රත්‍යයෙන් කටගන්නා වූ දේ තමයි මෙතන තියෙන්නේ. එතකොට ඒ හේතුප්‍රත්‍යයෙන් හදගත්තා වූ දේවල් නැති වෙනවයි කියන හැඟීම එයා දන්නවා. එයාට තේරෙනවා. යමක් නම් කිසි හේතුවකින් හටගත්තා නම් ඒ කියන්නේ භාවනාව නවත්වුවොත් ඕක නැහැ. අන්න ඒ වගේ මෙයාට පේනවා මේක නැති කියලා. ඒක දැනගෙන මේ පුද්ගලයා මේකේ සකස් කරන්නේ නැහැ. මේක මේ හරි ලස්සනයි මේ පාලි භාතාවෙන් සෝ අනබිසංකරන්තෝ අනබිසංචේතේතෝ භවායවා විභවායවා නකින්චි ලෝකේ උපාදීති. කිසිම දෙයක ඇලෙන්නේ නැහැ. එතකොට මේ කිසිම දෙයක ඇලෙන්නේ නැතුව භවය සඳහාවත් විභවය සඳහාවත් බලන්න මෙතන කියනවා මේ අபிසංකරන්ති සකස් කිරීම කියන එක එයාගේ නැහැ. චේතනාවන් ඇති කරන්නේ නැහැ. චේතනාවක් කරන්නේ කල්පනා කරන්නේ නැහැ මම මේක මෙහෙම කරන්න ඕනි කියන එක කරන්නේ නැහැ. මේක ඇලිලා අල්ලගෙන ඉන්න දේ කරන්නේ නැහැ. එතකොට මෙහෙම කරන්නේ නැතිකොට එයා කිසිවක් අල්ලගන්නේ නැහැ. බලන්න මුලින් රූපය අයින් කරා. ටිකක් කියලා ගිහිල්ලා ආකාස සංඥාතයට ගියා. ඊට පස්සේ විඥාණය අනන්තයි කියලා එයා විඥාණයට අනන්ත වූ විඥාණය සක්වා එයා පැවැත්තුවා. එතකොට උපේක්ඛාව තමයි මෙතන හොඳට පවත්තන්නේ. ආකාශය ආධාර කරගත්තේ නැහැ. දැන් විඥානේ අනන්තයි කියලා මෙතෙන්දි පවත්තා. හැබැයි ඉතින් තියා දැනගත්තා මේකෙන් තියෙන්නේ වේදනාව. මේ වේදනාවේ සුඛයි, දුකයි, අදුක්කම සුඛයි. මේක තමයි මම දන්නේ. මේ වේදනාව නැති වෙනවා. ස්පර්ශයෙන් හටගත්තා වූ වේදනාව මේක නැති වෙනවායි කියලා දැල්ලා මෙයා මේ වේදනාවෙන් උතයින් වෙනවා. එතකොට වේදනාවෙන් අයින් වෙනකොට එයා ඒකෙන් තමයි අර හත් වෙනි ධානය කරා එයා ගමන් කරන්නේ. එතකොට මේ හත් වෙනි ධානයෙන් ඊට පස්සේ සංඥාවත් එපයි කියලා තමයි වෙනව සංඥා නා සංඥා යතිනේට එයා ගමන් කරන්නේ. එතකොට මෙයා පේනවා මේ ඔක්කොම සකස් කරන දේවල් කියලා එකකටවත් එයා ඇලෙන්නේ නැහැ. එකක්වත් කල්පනා කරගන්නේ නැහැ. ඒ ඉහළම තත්ත්වයට ගියාට එකක්වත් අල්ලගන්නේ නැතෝ එයා. එතකොට එයා සැප වේදනාවක් විඳිනවා නම් එයා අනිත්‍යයි කියලා දැනගන්නවා. වැද්ද ගන්න සුදුසු නැති කියලා ගන්නවා. ඇලීමෙන් සතුට වෙන්න සුදුසු නැති කියලා මෙතෙන්ද කියනවා අනිච්චති පජානාති අනජෝසති. අපි දන්නවා සාමාන්‍යයෙන් අපි කතා කරනකොට අබිනන්දති අබිවදති අජෝසායතිත්‍ති මෙතෙන් තියෙන්නේ අනජෝසති අල්ලගන්නේ නැහැ. අනබිනන්දති අබිනන්දන කරන්නේ නැහැ. ඇලීමෙන් සතුට වෙන්න සුදුසු නැහැයි කියලා. දැන් මේක පැහැදිලි වෙනවද? අපි අර ඉස්සෙල්ලා අර සාම්පති මහා බ්‍රහ්ම පැහැදිලි කරපු අය ඒ කොටසත් එක්ක බැලුවොත් එනකොට පේනවා දුක කියන එක හැමදාම පවතිනවායි කියන කෙනෙක් දකින්නවන. සුඛයි කියන්නේ తాවකාලිකයි කියලා කෙනෙකුට පේනවන. එතකොට తాවකාලික දුක නැතිවීම තමයි මේ සුඛයි කියන එක තේරෙනවනම් ඒ පුද්ගලයාට පේනවා මේ සැප වේදනාවක් විඳිනකොට නම් ඒ කතාවේ තේරුමක් නැහැ. ඒක අනිත්‍යයි. ඒ කියන්නේ తాවකාලික නැතිවීමක් පමණයි කියන එක. ඒ කියන්නේ ධානයන් කියන්නේ අන්නේ වාගේ දෙයක්. తాවකාලිකව අපි දුක නැහැ. ඒ වෙලාවෙදී සුඛය අපි පවත්නවා කියන එක. එතකොට මේක නැති වෙනවා කියන අර්ථය දැනගෙනම තමයි මේ උපේක්ඛාවට මේ පුද්ගලයා ගියේ. එතකොට ඒක අනිත්‍යයි කියන හැඟීම එයාගේ හොඳට තියෙනවා. ඊළඟට මේ දුක් වූ වේදනාවක් විඳිනවද? ඒකත් අනිත්‍යයි කියලා දකිනවා. ඊළඟට මේක වැදගත් යුතු දෙයක් කියලා එයා හිතන්නේ නැහැ. උපේක්ඛා වේදනාවටත් ඒ විදිහමයි ගන්න. එතකොට උපේක්ඛාවටත් උපේක්ඛාව ඇති කරගන්නවා. මොකද මේ මරණය කියන එක බැලුවාම විඥානීය බෙදෙනවායි කියලා අපි දන්නවනේ. මේ ටික නම් සිද්ධ වෙන්නේ බොජ්ජංගේමයි. ඒ බොජ්ජංග කොටස වඩනවා නම් කෙනෙකුට පේනවා මේ අපි උපේක්ඛාවට අන්තිමට ගිහිල්ලා ඒ උපේක්ඛාවේ අපි නොදන්නා බවක් තියෙනවානේ. අර සමුදය අස්තංගමේ ආසාදේ ආදීනවේ නිස්සාරණී කියන එක නොදන්නා බව කියන්නේ. එතකොට මෙතෙන්දී හුගාපම එයා දන්නේ සමුදය නෙමෙයි නොදන්නේ අස්තංගමේ කියන එක. නමුත් එයාට පේනවා මේ විඥාණීය කියන එක මැරෙනවා කියන එක. ඒ කියන්නේ මරණය පේනවා නම් ওই විඥානාහාරය අන්තිමට සිද්ධ වෙන්නේ මරණය. මරණය කියන එක තේරෙනවා නම් විඥාණයත් මැරෙනවායි කියලා ඒ පුද්ගලයා දන්නවා. එතකොට විඥාණය මැරෙනවා නම් මම මේ විඥාණයට ඒක හදපු සංස්කාරයට මම ඇලෙන්නේ නැහැ. ඒ සංස්කාරයට ඇලෙන්නේ නැත්තම් ඒ කියන්නේ ඒකට උදව් උපකාර වෙච්ච චේතනාව තියෙනවනේ. මම මේ චේතනාවට කිසිම අගයක් දෙන්නේ නැහැ. මොකද හරියට අර බඩුව හදපු බඩුව වාගේ තමයි. මේ බඩුව කැඩෙනවා. කැඩෙනවා නම් ඉතින් කවුරුවත් කියන්නේ නැහැ කිසි වැඩක් නැහැ මේ බඩුව හදන බඩුවේ බඩු කැඩෙනවා කියලා. එහෙම වුණාම එතකොට ඒ පුද්ගලයා ඒකට අගයක් දෙන්නේ නැහැ. එතකොට ඒකට එයා චේතනා කරන්නේ නැහැ. එතකොට චේතනාවෙන් අපි අයින් වෙනකොට අපි සංඥාවෙන් අපි අයින් වෙනවා. මොකද මේ සංඥාවට අගයක් දෙන්නේ නැති වෙනවා. සංඥාවට අගයක් දෙන්නේ නැති වෙනකොට මේ අපි වේදනාව දැනගන්නේ සංඥාවෙන්. එතකොට මේ වේදනාවට අපි සංඥාවට අගයක් දෙන්නේ නැතිකොට වේදනාවට අපි අගයක් දෙන්නේ නැහැ. ඒක නිසාම අපි තණ්හාවෙම අයින් වෙලා යනවා. ඒක නිසා මේ විදිහට උපේක්ඛා වේදනාව පැත්තෙන් අපි අයින් වෙන්න පටන් ගන්නවා. එතකොට මේ විදිහට බැලුවහම මේ පුද්ගලයා මේ සම්පූර්ණ මේ සැප වේවා දුක වේවා මේ සෑම වේදනාවන් මේ කාය පරියන්තක වේදනාව. කාය පරියන්ත කියන්නේ මේ කය කියන එක අනිත්‍ය දෙයක් නේ. ඒක සංකත දෙයක්. කය නිසා හටගත්තා වූ යම්කිසි වේදනාවක් තියෙනවද? කය නැති වෙනකොට ඒක නැති වෙනවා. ජීවිතය නිසා මතක ඇති ගිය සතිය අපි බැලුවා මහා වේදාල සූත්‍රයේ මේ උෂ්ණත්වය නිසා ජීවිත ඉන්ද්‍රිය නිසා උෂ්ණත්වය කියන එක. එතකොට මේ ජීවිතයේ හේතු කොටගෙන ඇතිවෙනා වූ යම් කිසි වේදනාවක් තියෙනවද, ඒ ජීවිත පරියන්ත වේදනාව. ඒක විඳිනකොට විඳිනවයි කියලා දැනගන්නවා. එතකොට මේක මේක නැති වෙනකොට මේක ඉවර වෙනවයි කියලා මෙයා දැනගන්නවා. යට ඥානයක් තියෙනවා. දැන් මෙයා මේක සම්පූර්ණයෙන් විසංයුක්ත වෙලා ඉන්නේ. සංයුක්ත වෙලා නෙමෙයි, අපි සාමාන්‍යයෙන් නම් වේදනාවත් එක්ක සංයුක්ත වෙලා ඉන්නේ. එතකොට මේ පුද්ගලයා විසංයුක්ත වෙලා වාසය කරනවා. දැන් තථාගතයන් වහන්සේ උදාහරණයකුත් දෙනවා. මේ තෙල් නිසා, වැටිය නිසා තෙල් පහන ඇවිලෙනවද? ඒ තෙලද වැටියද කෙලවර වීමෙන්, ඒ තෙල් වැටි නොවිලි වීමෙන් හේතු රහිත වේද? මේ පරිදි මේ කය කෙලවර ඇති වේදනාව විඳින ලබන්නේ, කය කෙලවර ඇති වේදනාව විඳිනේ දැනගන්නවා. ජීවිතය කෙලවර කොට ඇති වේදනාව විඳින්නේ, ජීවිතය කෙලවර කොට ඇති වේදනාව විඳිනවයි කියලා දැනගන්නවා. ශරීරයගේ ભેදේ ජීවිතය කෙලවර වීමෙන් මේ සතුට වන්නා වූ සියලු වේදනා සංසිඳනවයි කියලා දැනගන්නවා. මේක අර ගිය සතිය සූත්‍රයත් එක්ක බලන්න, අර උෂ්ණය නිසා ජීවිතේන්ද්‍රිය නිසා උෂ්ණය, අර ඉතින්දි තථාගතයන් වහන්සේ ගත්තේ ওই තෙලයි වැටියයි කියන සම්බන්ධතාවය අනුව තමයි. ඒක නිසා මේක පේනවා. සරිපුත් මහරහතන් වහන්සේ ගත්තේ මේ දෙකේ සම්බන්ධය. එතකොට මේක නැති වෙනවයි කියලා මෙයාගේ මේ ඥානයක් තියෙනවා. එතකොට මේ විදිහට මෙයා දැන් මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන ඔක්කොගෙම බැලුවාම මේ විඥානයත් එක්ක අයින් වෙලා සම්පූර්ණයෙන්ම දැන් ඔය ඉහළ ධානයන් කියන්නේ ඉතින් ඔය සංඥාවන්ගෙන් සහිතව පවත්තන ඒවානේ අරූපයන් පැත්තෙන් ගත්තාම ඉතින් ඒ වුණොත් එයා අයින් වෙනවා. එතකොට පේනවා අපිට මේ ඔක්කොගෙම පංච උපාදානස්කන්ධයෙන් මෙයාගේ අයින් වෙලා. එතකොට මේ පුද්ගලයා මම නෙමෙයි, මගේ නෙමෙයි, තමා නෙමෙයි කියලා මේක අයින් කර ගැනීම තමයි මේ කලේ. මෙන්න මේ දේ තමයි මේක තමයි ඉහළම වූ ප්‍රඥාව. ප්‍රඥා දිඨාණය කියලා කියන්නේ මෙන්න මේකයි. මුලින් අපි ඒක අයින් කරලා මේක අයින් කරන, ඒ කියන්නේ මේක නිමේ කියලා ප්‍රඥාව සඳහා දිඨාණ කරගත්තේ මෙන්න මේ දේ. ඒ කියන්නේ මොකද්ද? රූපය, පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන කොටස් හතර, ආකාශ ධාතු, විඥාන ධාතු, මේකක්වත් මම නෙමෙයි, මගේ නෙමෙයි කියලා අපි අයින් කරනවා. ඒ නිසා ඇති වුණා වූ සංඥාවන් සහිත කොටසත් ඔක්කොම අපි මම නෙමෙයි, මගේ නෙමෙයි කියලා අයින් කරනවා. දොර මේ විදිහට අයින් කරනවා නම් මේක තමයි ඉහෙළම වෙච්ච අදිෂ්ඨානේ, ප්‍රඥා අදිෂ්ඨානේ. එතකොට මේකෙන් තමයි මේ සියලුම දුක්ඛයන් නැති කරන්නේ. ඒක තමයි පරමාර්ය පඤ්ඤා යදිදන් සබ්බ දුක්ඛක්ඛේ ඥාන. දුක්ඛේ නැති කරනවා. මේක ඥානය. එතකොට අපි මේ පළවෙනිම මෙච්චර වෙලා ඉගෙන ගත්තේ ප්‍රඥා අදිෂ්ඨානේ. දැන් එතකොට මේ ප්‍රඥා අදිෂ්ඨානයෙන් ඇති වුණාම මේ පුද්ගලයා මේ දේ දැනගත්තාම එයාගේ මේ විමුක්තිය තියෙනවා. ඒ විමුක්තිය මේ සත්‍යෙ පිහිටලා තියෙන මේ තමයි founded on truth කියන එක. මේක හෙල්ලෙන්නේ නැහැ. unshakeable. කැළඹිය නොහැකි වූවායි. එතකොට දැන් මෙතෙන්දි මට තේරෙනවා යමක් නැසෙන ස්වභාවයේ තියෙන දේවල් ඒවා වෙලා මුසා, මෝස ධම්ම. මේක හරි ලස්සනයි මේ පාලි භාෂාවෙන් තියෙන මේ වික්කු මුසා යම් මෝස ධම්ම. අපි මුසා කියලා කියන්නේ ඉතින් ඕවා තමයි අපි මේ අපි හැමෝම මේ භාවිතා කරගෙන යන්නේ මේ ලෝකයේ මේ සත්‍යයි සත්‍යයි කිය කිය සතරාර සත්‍යය අරුණහම අනිත් දේවල් ඔක්කොම ගත්තාම මුසාවල් තමයි තියෙන්නේ. ඉතින් මේ මුසා ධර්මයන් තමයි අපි භාවිතා කරන්නේ. ඒවා මුසා, ඒවට මෝස ධර්ම කියන්නේ. යම් කිසි සත්‍යයක් තියනවද? යම් සත්‍යං යම් අමෝස ධම්ම නිබ්බාන. නිර්වාණය විතරයි ඒ අමෝස ධර්මයේ වෙන්නේ. එතකොට මෙතෙන්දි මෙයා සත්‍යාදිත්තාණෙන් සමන්නාගත වෙනවා. නිබ්බාණය විතරයි මේව අනිත් ඒවා ඔක්කොම සකස් කරන දේවල්. ඒ කියන්නේ මාර්ගඵල වුණත් සකස් කරන දේවල් අපේ මනසෙන් ගිහිල්ලා අපි සකස් කරන දේවල් හොඳම දේවල්. නමුත් ඒවා සකස් කරන දේවල්. ඒක නිසානේ අපිට කෙනෙකුට නංවන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතකොට මේක තමයි මේ යම් අරිය සත්‍යං යදිදං අමෝස ධම්ම නිබ්බාණං කියන එක තමයි සත්‍යා දිඨාණිය කියලා කියන්නේ. එතකොට දැන් මේ මෙතන මේ අදිෂ්ඨාණිය කියන එක මේ පුද්ගලයා හොඳට මතක තියාගන්න එයා අවබෝධ කරගෙනයි දැනගෙන තියෙන්නේ. ඒක මේක තථාගතයන් වහන්සේ පස්සේ පෙන්නනවා. මේක රකින්නවා කියලා. මේ සත්‍යය රකින්නවා කියලා මේක හොඳට මතක තියාගන්න. අර කිකිලි විතරේ රකින්නවා, විතරයක් තියනවායි කියලා හිතාගෙන ඒක රකින්නවා වගේ නෙමෙයි. මෙතන මේ අවබෝධයෙන් තමයි මෙතන ඇති වෙලා ඒක රකීමක් එයාගේ තියෙන්නේ. එතකොට මහාන නොනසන ස්වභාවයත්තාව මේ නිවන නිර්වාණයම උතුම් ආර්ය සත්‍ය වේවනායි පෙර පෘථග්ජන කාලේ එයාගේ මේ නොදන්නා පුද්ගලයාගේ සම්පූර්ණ කරන ගන්නාලද ස්කන්ධ ආදී උපදී වෙති. දැන් අපිට මොකක් හරි දෙයක් රූපයක් දැක්කොත් එහෙම ඒ රූපයත් එක්ක අපි කොච්චර දේවල් කරනවද? සතුටු රූපයක් නම් මේක සම්පූර්ණ කරගෙන ගෙනියනවා. මොකද මේකේ දැන් මේක දැක්කාම හොඳ ආහාරයක් දැක්කා දැන් තියෙන්නේ මට මේක කන්න. අන්න ඒ ආදි වශයෙන් මේක සම්පූර්ණ කිරීමනේ තියෙන්නේ අරකට එක ඇවිල්ලා දැන් මට හෙටත් ගන්න ඕනි අනිද්දාත් ගන්න ඕනි ආදි වශයෙන් අපි ඔය සම්පූර්ණ කිරීම කරන්නේ. දැන් මේ පුද්ගලයා මේක තේරුම් ගත්තට පස්සේ ඒ පුද්ගලයාගේ ඒ ගතිය ප්‍රහිනම් නයාට පේනවා ඔක්කොම මුසාවල් බොරු දේවල් මේව මට පළක් ඇති දේවල් මේ නිවන විතරයි කියන එක එයාට ඇති වෙනවා. එතකොට අර තල් ගහක කරටිය එක්කම මුල හිඳපු දෙයක් වගේ මේ පුද්ගලයාගේ මේක නැති වෙලා යනවා. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා එහෙන් මේ මෙහිම යුක්ත වෙච්ච මහණ මේ ක්ලේශ පරිත්‍යාගයේ කැමැති වීමෙන් යුක්ත වීවේ කියනවා. ඒ කියන්නේ දැන් අපි දන්නවා මේ දුක වේදනාව හේතු කොටගෙන ඒක වේදනාව දුක වශයෙන් අපි දක ගන්නවා. දුක වශයෙන් වේදනාව දකිනවා නම් අපි ඒකෙන් උපාදාන කරන්නේ නැහැ. එතකොට ඒ උපාදාන කරන්නේ නැතුව අපිට ඒවෙන් අයින් වෙන්න පුළුවන් මේ වේදනාව දුක නිසා. මේක නිසා තමයි මෙයාගේ මේ ඡාගාදිෂ්ඨානය කියන්නේ. දැන් මෙයා කැමති මේක දන් දෙන්න. දන් දෙන්න කියලා කවුරුවත් මේ තමන්ගේ තණ්හාව ගන්නෙ නැහැ. තමන්ම අතහරිනවා. දැන් මේ ලොකුම දේ තමයි අපි සාමාන්‍යයෙන් කියනවා මේ දන් දෙනවයි කියලා. දන් දුන්නාම අපිට මේ ලෝභය අඩු වෙනවයි කියලා. දැන් මේ කතා කරන්නේ මේ දන් දෙන දෙයට තියෙන ලෝභය. දැන් අපි කෑම ටිකක් හාමුදුරු කෙනෙකුට දන් දෙනවා නම් මේ කෑම දෙකට තමන්ගේ මුදල් වලට හරි ඒක එතන ලෝභයක් අඩු වෙනවා. මේක කියන්නේ විහෙල මූදේ. තමන්ගේ ළඟ තියෙනා වූ තණ්හාව තියෙනවනේ. රාගයෙන් ඇතිවෙච්චා වූ දේවල්. අන්න ඒ දේවල් තමන් දන් දෙනවා. එනවා කියන්නේ ඒක අතහරිනවා කියන එක. ඒක අතහැරීමෙන් තමයි මේ ඡාගාදිත්තාණී කියන එක සිද්ධ වෙන්නේ. මතක ඇති අපි ආහාරය ওই දෙවෙන පාරේ ස්පර්ශ ආහාර පාත්තේ ඒ දුක්ඛ සමුදය කියන එක දැක්කහම මේ වේදනාව නිසා මේක ඇති වෙනවායි කියන එක දැක්කහම එතෙන්දි තමයි ඡාගාදිත්තාණී කියන එක ඒකේ තියෙන්නේ මේ ආහාර පැත්තෙන් බලනවා. එතකොට මේ පුද්ගලයාගේ මේ කලින් නොදන්නා වූ පුද්ගලයෙක් නම් එයාගේ තියෙනවා අවිද්‍යාව කියන එක. මේ අවිද්‍යාව කියලා කියන්නේ අපි මේ දේවල් මේ මමයි මගේ කියලා මේක මගේ වේවා කියලා ගන්න ගතිය නිතිමුනේ. දැන් මේ පුද්ගලයාගේ ප්‍රඥාව තියෙනවා. මේව එකක්වත් මම නෙමෙයි, මගේ නෙමෙයි කියලා තමයි එයා ප්‍රඥා දිට්ඨානින් මෙයා සමන්නාගත වෙලා තියෙන්නේ. එයාට පේනවා මේව බොරු දේවල් කියලා. එතකොට ඡාගාදිට්ඨානිය මෙයා දැන් ඇති වෙලා තියෙනවා. අර සත්‍ය කියන එක නිවන විතරයි වැදගත්මකට තියෙන දෙයක් හැටියට පේන්නේ. අනිත් දේවල් ඔක්කොම අයින් කළා. දැන් අර අනිත් දේවල් ඇතිවෙන්නා වූ ඒ අවිද්‍යාව කියන එක රාගය කියන එක ඒවෙන් එයා අයින් වෙනවා. ඒව අයින් කළා සම්පූර්ණයෙන් ඒ නැවත නූපදනා පරිදි ස්වභාවය ඇති වෙනවා. එතකොට මේක උගාපම වෙන්නේ මේ ධානය නිසා තමයි මේ උපාදානයන් කියනවා එයාගේ නැති වෙන්නේ. එතකොට මේ අඥාන වූගේ පෙර ක්‍රෝධයෙන් ව්‍යාපාදයේ ද්වේෂයේ වෙද්ද ඒ දේවල් තියෙනවා නම් ඒවා සම්පූර්ණයෙන් පහින වෙනවා. අපි දැන් මොකක් හරි එකට අපි ඇලිලා ඉන්නව නම් තමයි අවිද්‍යාවෙන් ඇලිලා ඉන්නව නම් තමයි අපිට ඒක නිසා ඇතිවෙච්ච ව්‍යාපාදයන් තමයි අපිට තියෙන්නේ. ඉතින් ඒ ව්‍යාපාදයන්ගෙන් අපි ද්වේෂයන්ගෙන් අපි අයින් වෙනවා. එතකොට මේ විදිහට මේකෙන් සම්පූර්ණයෙන් නූපදිනා ස්වභාවය තියෙනවා. කලින් තිබුණා නම් අපිට මේ මෝහයක් සම්මෝහය කියන අවිද්‍යාව නිසා මෝහය කියන එක ඇති වෙනවානේ. ඒකත් පෙන්වන්නේ ඔය ආහාර ස්පර්ශයේ ඒදී කම්මක ආහාර හතරේදී විඥාන ආහාරයේ හේතු කොටගෙන අපිට ওই විපල්ලාස වලහ නිසා අවිද්‍යාව ඇති වෙනවා. මේ අවිද්‍යාව නිසා අපිට මෝහය ඇති වෙනවා. දැන් මේ පුද්ගලයාගේ මේවත් ඔක්කොම ගිහිල්ලා ඒ අවිද්‍යාව නිසා ඇති වෙන සම්මෝහයක් වෙනවද ඒ එතන මේ වරද්දලා තියෙන ඔය සිංහල පොතේ පාලියේ වරද්දලා තියෙන එතන ද්වේෂය කියලා එකක් නැහැ. අවිද්‍යාවයි සම්මෝහයයි කියන එක විතරයි තියෙන්නේ. මෝ අවිද්‍යාවෙන් තියෙන මෝහ ගතිය කියන එක ඒ මෝහයක් වෙනවද ඒ මෝහය සම්පූර්ණයෙන් එයාගේ අයින් වෙලා තියෙනවා. එතකොට මේ විදිහට රාග දෝෂ මෝහයන්ගෙන් සම්පූර්ණයෙන් එයා සංසිඳෙනවා. මෙන්න මේක තමයි මේ උපසමාදිට්ඨානිය කියලා කියන්නේ. රාග දෝෂ මෝහේ උපසමෝයව ඉක්මෝල ගිහිල්ලා යා. මේ විදිහට. එතකොට දැන් මෙතින් තථාගතයන් වහන්සේ දේශනා කරනවා ප්‍රඥාව සඳහා ප්‍රමාද නොවන්නේය කියලා කිව්වා. ඒ කියන්නේ අර පඨවි ආපෝ තේජෝ වායෝ ඒ වගේම ආකාශ ධාතු විඥාන ධාතු මම නෙමෙයි මගේ නෙමෙයි කියලා එතන අයින් කළා. ඒක ඔක්කොම අයින් කිරීමෙන් එතකොට ප්‍රඥාවේ ප්‍රමාණෝවි ප්‍රඥාදිස්ථානිය වුණා. එතකොට ප්‍රඥා නාපමජ්ජේ කියන්නේ මෙන්න මේක සඳහා. ඒ කියන්නේ කොටිම කියනවා නම් රූපයක් දැක්කම ඒ රූපේ මගේ නෙමෙයි කියලා අයින් කරන්න ප්‍රමාද නොවීම. අපි දැන් ගමනක් යනවා නම් අපේ මේ ඇහැට අපි ඉන්ද්‍රිය අසංවර කරගොත්තින් අපිට ඇතිවෙන්නා වූ රූපයන් තියෙනවානේ. ඒ රූපයන් කෙලින්ම මගේ නෙමෙයි කියලා අයින් කරගත්තේ නැත්නම් ඒ කියන්නේ අපි ප්‍රඥාවෙන් ප්‍රමා වෙනවා. ඊළඟට සත්‍ය දිඨාණය. එතකොට සත්‍ය ආරක්ෂා කරනවා. මොකද මෙයා දැක්කා මේක නිවන කියලා එකක් තියෙනවා. අනිත් දේවල් ඔක්කොම සකස් කරන බොරු දේවල් කියලා. එතකොට එයා ඒක ආරක්ෂා වෙනවා. ඊළඟට ත්‍යාගාදිෂ්ඨානිය. මෙයා දැන් මේ ඔක්කොම දන් දෙනවා. මොනවද දන් දෙන්නේ? මේ ලෝභ දෝෂ මෝහටි නේ ඔක්කොම අයින් කරනවා. එතකොට මේ පුද්ගලයා මේ අනිත් දේවල් වලින් සංසිඳීමින් ඇති වෙනවා. ඒ කියන්නේ ඔය ක්‍රෝධයන්, ව්‍යාපාදයන්, ඒව මෝහයන් ඒව එකක්වත් පවත්තන්නේ. රාග දෝෂ මෝහයන් ඉක්මවලා එයා හික්මිලා ඉන්නවා. එතකොට මේක තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඊට පස්සේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ කොහේ හරි කෙනෙක් ඉන්න කෙනෙකුට යම් තැනක හිටියෙකුට ඒ පුද්ගලයාට මේ මඤ්ඤිතාව කියලා එකක් තියෙනවා. මෙතන මඤ්ඤිතාව කියලා කියන්නේ මේ ඇවිල්ලා මේ සපොසිෂන් කියන ඉංග්‍රීසි වචනේ මේ හැඟීමක් අපි පවත්වනවා. අන්නේ ඒක පවතින්නේ නැත්තම් එයා සංසිඳිලයි කියලා කියනවා. ඒ කියන්නේ මේ පුද්ගලයාට මේ මානීය වාගේ දේවල් පවතින්නේ නැහැ. මම මේ උසස් කෙනෙක්, පහත් කෙනෙක්, කරව මෙව මොනවත් දැන නැහැ. මේ හැංගී මුඩනේ මේක ඔක්කොම කියන්නේ. මේ හැමෝම හැදිලා තියෙන්නේ මේ පට ව්‍යාපෝතේ ජෝලින බයි අපි එක එක පුද්ගලයාට මෙයාගේ මෙහිමයි, මෙයා මෙහිමයි එහොම කිය අපි කියනවා. මෙයා බොහොම උසස් කෙනෙක්, මෙයා මිටි කෙනෙක් ওই විදිහට නේද? එතකොට මේවා මේ මඤ්ඤිතාවේ හැංගී මුඩයි කියන්නේ. එතකොට මේකේ සම්පූර්ණයෙන්ම අතහැරු පුද්ගලයාට මේවා නැහැ. මේ සම්පූර්ණ මේක අයින් කරා නම් එතකොට මේ නැtei කියන්නේ රූප නැත්තේ වන්නේ මේ හංගිනලාදී. මෙතන දැන් එක එක කිනාට මේ එක එක විදිහට සංඥාවක් තියෙනවා. මේක හරි බුදුමාකාරයි. මෙතන මේ හරි ලස්සනයි මේ පාලි භාෂාවෙන් එහෙම කියනකොට මේ මෙතන කියනවා මේ අස්මිති මම වෙමි කියලා එකක් තියෙනවා. ඊළඟට තවත් එකක් තියෙනවා මේ රූපි බවස්ති මට රූපයක් තියෙනවා. ඊළඟ තව කෙනෙක් කියනවා මම අරූපි මම රූපි නෙමෙයි අරූපි. තව කෙනෙක් කියනවා මම සංඥා සංඥාවක් සහිත. මේ කියන්නේ මේ හත්වෙනි ධ්‍යාන තලයේ වාගේ. තව කෙනෙක් කියනවා මට සංඥාවක් නෑ අසන්නේ. තව කෙනෙක් කියනවා මම නෙවසන්නේ නාසන්නේ. නෙවසඤ්ඤා නාසඤ්ඤා ඇදෙන ගිය පුද්ගලයා මම නෙවසන්නේ නාසන්නේ බවස්සති. මෙයාට පුද්ගලයාට මේ විදිහට හැඟීම් තියෙනවා. මේ හැඟීමක් නේ ඔක්කොම තියෙන්නේ. මේක තමයි අර සපොසිෂන් කියුවේ මඤ්ඤිතාව කියන්නේ. තථාගතයන් වහන්සේ කිව්වේ මොකද බලන්න මෙච්චර මේ ඉහළ වූ ධානයන් අපි මෙහෙම බොහෝම කතා කරලා තථාගතයන් වහන්සේ කියන මෙහෙම මෙහෙම ගිහිල්ලා මේක රෝගයක්. මහාන හැඟීම රෝගයක්. හැඟීම් මඤ්ඤිතම් වික්කවේ රෝගෝ මඤ්ඤිතම් වික්කවේ ගන්ධතෝ සල්ලතෝ. සල්ලේ කියන එක හොඳට මතක ඇතිනේ. අපි අර සල්ල භාවනාවට හැමදාක් භාවිතා කර රාග සල්ල, ද්වේෂ සල්ල, දික්ටි සල්ල, මෝහ සල්ල නේද? තවත් තුනක් තියෙනවා. ඒ මාන සල්ල, ශෝක සල්ල, කතංකත සල්ල කියලා. එතකොට මේ සල්ල තමයි ලොකුම දේ අපිව අල්ලගෙන ඉන්නවා. මේකේ දුක්ඛයම තමයි තියෙන්නේ අල්ලගෙන තියෙන්නේ අපිට බැලුවහම. එතකොට මේ ඔක්කොම ඉක්මවලා ගිහිල්ලා මේ සීල හැඟීම ඉක්මවලා ගිහිල්ලා මේ මුනිින්දතෙම සංසිඳුණයි කියලා තථාගතයන් වහන්සේ කියනවා. මේව නැත්තම් කෙනෙක් මේ විදිහට සංසිඳිලා ඉන්නවා නම් ඒ පුද්ගලයා මේ දිරන්නේ නැහැ, නොදිරයි, නොමියයි, නොම්පිකේ, නොක්කිපේ නහන යමකින් උපදින්නේද? ඒක මෙයාට නැහැ. මේ පුද්ගලයාට උපදිනවයි කියන එක නෙමෙයි. ඉපදෙන්නේ නැත්තම් හරි ලස්සනයි. මෙතන හොඳට හිතලා බලන්න මේ කෑල්ල. ඉපදෙන්නේ නැත්තම් ඒ පුද්ගලයා දිරනවද? දිරන්නේ නැහැ. දිරන්නේ නැත්තම් මිය යනවද? මිය යන්නේ නැහැ. මිය යන්නේ නැත්තම් කිම කිපෙන්නේද? නොකිපෙන්නේ නම් කොමකට කැමතිවන්නේද? එතන පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ මේ. ඔය ඉතුරු තුන නම් තේරෙනවා. නොදිරනොත් අපි මිය යන්නේද කියන එක. දැන් අපි මේ මොකද අපි මේ කිපෙන්නේ? මේ මිය යනවායි කියලා කියවන් මිය යන්නේ නැත්තම් කිපෙනවද කියලා යහනේ කියන්නේ අපි එහෙනම් මිය යනවා නම් අපි කිපෙනවා කියන එක නේද? ඔය ඔකට භාවිතා කරන්න උගාක්ම තියෙන වචනේ මේකත් ඉතින් සාම්පති මහ බ්‍රහ්ම රහතන් වහන්සේම තමයි පැහැදිලි කරේ. අපි කියන්නේ මේ මල කරදරයක් කියලා. පළක් කළාට අපි කියනවා මේ මල කරදරයක් කියලා. මේ අපි ජීවත් වෙලා ඉන්න කොටත් කියනවනේ. ඔය වචන නිකම්ම ආපු ඒවා නෙමෙයි. මේ කියන්නේ මරණය වාගේ මේ කරදරයක් වෙලා. අපිට ওই තරහවනේ යන්නේ. මරණ අවස්ථාවේදී මහා විශාල කරදරයක් තියෙනවා අපිට. මොනවද මේ කරදර? පොඩි කරදරයක් නෙමෙයි අපිට දෙන්නේ නේද? රූපය අපේ ඇවිල්ලා මේ වේදනාව. ඉතින් අපි දන්නවා මේ ජාති ජරා ව්‍යාධි කියන ඒවා ඇති වෙලානේ තියෙන්නේ. මැරෙන්න නම් ඉතින් මේවා ඇති වෙලා තියෙන්න ඕන. ඒතකොට මේක තමයි ලොකුම කරදරේ. එතකොට මේ කරදරේ නිසා තමයි අපි මේ කිපෙන්නේ. මේ මරණ කතාවේදී එතන තියෙන්නේ කිපීම කියන එක. මැරෙන්නේ නැත්තම් කවුරුත් කිපෙන්නේ නැහැ. ඊළඟට කියනවා නොකිපෙන්නේ නම් කොමකට කැමතිවන්නේද? කිපෙනවා නම් ඒ කියන්නේ නොකිපෙන්නේ නම් කැමති වන්නේ මේක අර අනිත් පැත්තටනේ කියලා තියෙන නිසා තමයි මේක තේරුම් ගන්න එක පාට අමාරු වෙන්නේ. දැන් අපි බලමු මරණයට හේතු වෙන අවස්ථාවේදී මරණ අවස්ථාවේදී මරණ සංස්කාර මරණය කියන්නේ සංස්කාරයක් වශයෙන් බලන්න. මරණ සංස්කාරයට වෙනකොට අපි අල්ලගෙන ඉන්න දේවල් තියෙනවා කියන එකයි මෙතන තේරෙන්නේ. මොනවද අල්ලගෙන තියෙන්නේ? අපි ජාති ජරා ව්‍යාධි කියන ඒවා තමයි මේ මෝහයේදී මෝහයෙන් අපි අල්ලගෙන ඉන්නවා. මරණ අවස්ථාවේදී මේ ශරීරේ කොහොම හරි අල්ලගෙන ඉන්නයි හදන්නේ. බැරි නිසා තමයි අර දාල යන්න වෙලා තියෙන්නේ. එතකොට මේ පුද්ගලයා මේ මෝහය තියෙන පුද්ගලයා මේ ජාති ජරා ව්‍යාධිය මේක මේ මෝහයෙන් අපි අල්ලගෙන ඉන්නවා. එතකොට අපි මැරෙන්නේ නැත්තම් අපිට ওই ප්‍රශ්නේ නැහැ. එසේ නොවන්නේ මැරෙන්නේ නැත්තම් ඒ කියන්නේ නොමියන්නේ නම් මම ජාතියකට කැමති වෙන්නේ නැහැ. අන්න ඒ විදිහයි එක තේරුම් ගන්න තියෙන්නේ. එතකොට මේ මෙතනින් පේනවා හරි ලස්සන ධර්මයක් මේ බොහොම ඉහෙරට තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට නොකපෙන්නේ නම් කොමකට කැමතිවන්නේද? එතකොට මේ විදිහට මේ මඤ්ඤිතාවන් උත්සන්න භාවයේ නොපෝතීද? එහෙම පවතින්නේ නැති බුද්ධය සංසිඳිලයි කියලා තථාගතයන් වහන්සේ කියනවා. මෙතනදි පෙන්වනවා මේ සන්තෝ නා ජායති නා ජීයති නා මීයති නා කුප්පති නා විහෙසති. හරිම ලස්සනයි එතන. එතකොට තථාගතයන් වහන්සේ කිව්වා මේ මම මේ කෙටියෙන් කියපු දේශනාව මේ ධාතු විභංගයේ එක දරන්නේ කියලා දේශනා කළා. ඉතින් ඒ පාර මේ ආයස්මත් තුක්සාති කුල පුත්‍රයාට වැටුණා මේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ තමයි මේ වැඩිය කියලා. මේ ශාස්ත්‍රුන් වහන්සේ මල ළඟට වැඩියයි කියලා ඉතින් ගිහිල්ලා වැඳ වැටිලා සමාවෙල්ලුවා මම බාල අධක්ෂයෙකු අඥානියෙකු සේ මගේ මම මේ තථාගතයන් වහන්සේට ඇවැත්මි කියලා කතා කළයි කියලා. ඒක නිසා කිව්වා මේක මට මේ මගේ මතු සංවරය පිණිස මට මේක දුරු කරගන්න මට සමාව දෙන්නේ කියලා. ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කළා නා මහාන නුඹට ඇවත්නි කතා කළ යුතුයයි සිතුවේද? බාල අඥාන්කේ අදක්ෂේපසේ ඔබට ඇවත්නි විවාහාර කළ යුතුයයි සිතුවේද? ඒ වරද කළෙහිද යම් හේකින් නුඹ වරද වශයෙන් දැක ධර්මීය පරිද්දෙන් ප්‍රතිකාර කෙරෙහිද තොපගේ වරද පිළිගන්නේ? මන්න බලන්න හරි ලස්සනයි ඒක. අපි වරද හැටියට දන්නවනම් ධර්මයේ වශයෙන් දැනගෙන ඒකට අපි මේ ප්‍රතිකාර කරනවා. ඒ කියන්නේ අපි ආයෙ කරන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් මන් ළඟ තියෙනවා නම් මච්චිරිය පලාසය වගේ දෙයක් තියෙනවා කියලා තීරුම් අරගෙන මම ඒක අයින් කරන්න උත්සාහ කරනවා නම් අන්න ඒකේ බලන්න ඒක කොච්චර ලොකු දෙයක් තියෙනවා. එතකොට මේ ආර්යවිනිහ වරද වශයෙන් දැගෙන ඒකෙන් මේ වෙනවා නම් තථාගතයන් වහන්සේ දේශනා කරන මත්තේ සංවරයට පැමිණෙද වැඩි දියුණුව වෙනවා කියලා. ඒක නිසා දියුණුව ඇති වෙනවා. එතකොට ඉතින් උපසම්පදාවිල්ලහම් කිව්ව පාත්‍ර සිවුරු සම්පූර්ණද කියලා. සාත්‍ර සිවුරු සම්පූර්ණ නැහැ. ඉතින් තථාගතයන් වහන්සේ පාත්‍ර සිවුරු සම්පූර්ණ නැති කෙනෙක් උපසම්පදා කරන්නේ නැtei කියලා කිව්වා. ඒක නිසා මේ භික්ෂුව ගියා මේ පාත්‍ර සිවුරු සොයා ගන්න. ඉතින් අර කුලප් වෙච්ච එළදෙනෙක් ඇනලා ජීවිතය තොර කළා. ඉතින් ඊට පස්සේ ඉතින් මේ අනිත් භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා ඇහුවා තථාගතයන් වහන්සේගෙන් මේ අර බුදුහාමුදුරු බණ දේශනා කරපු ඒ භික්ෂුව මලා නැති වුණා මේ එයාගේ කොහෙද උත්පත්ති කියලා. ඉතින් ඒ උපදිලා තියෙන්නේ ඉතින් මේ අනාගාමී වෙලයි ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේ සූත්‍ර දේශනාව අහලා අනාගාමී තත්ත්වයට පත් වෙලා ඉතින් මේ දෙවියෝ කෙනෙක් හැටියට මේ ගිහිල්ලා තිනවා ඒ ලෝකෙට. එතකොට මේ එතෙන්දි පෙන්නනවා මේ ධර්මයේ ඒ පුක්සාති පණ්ඩිතයි ධර්මයට අනුධර්මෝ ධම්මානුධම්ම ප්‍රතිපත්තියේ හිටිය ධර්ම අවබෝධයේ පිණිස තථාගතයන් වහන්සේ වෙහෙසු වේවත් නැtei කියලා. බලන්න එක ප්‍රශ්නයක්වත් ඇහුවේ නැහැ. ඒක අහගෙන හිටියා ඒ සම්පූර්ණ මේක තේරුණා. එතකොට එලා ඉතින් ඒ ලෝකෙට ගියයි කියලා. හොඳයි මේ සූත්‍ර දේශනාව මෙච්චරයි. එහෙමනම් අපි ප්‍රශ්න වලට යමු. කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
ලලිත් සතිස් කතා කරන්නේ.
ඔව් සතිස්.
ආදසලු හරීම ලස්සනට උකතෝර දුන්න. මොකද මම බැලුව මේක මට ටිකක් ඔක තේරුම් ගන්න මේ සූත්‍රේ ටිකක් අපහසු නැ නමුත් ලලිත් ඒක තෝර දුන්න විදිහට හොඳටම තේරෙන. ඉතින් බොහෝම පිං සිද්ධ වේවා කියලා මම කියනවා. සාදු සාදු සම්බයි. මම දැන් යනවා ලලි.
හොඳයි. තෙරුවන් සරණයි.
හදන් තමයි.
කාට හරි තව ප්‍රශ්නයක් තියෙනවද?
තෙරුවන් සරණයි ડોක්ටර් මේ මාව කතා කරන්නේ. සමා වෙන්න දහසක් වාරයක් සමා වෙන්න මම මේ වැරදි දේ ඔබ කිව් දේ මේ වෙල තේරුම් ගත්ත නම් ඩොක්ටර් කියන්නේ මරණයේදී විඥාණය මැරෙනවා. එතකොට ඒ විඥාණය මැරෙනවා චේතනා, ඒ කියන්නේ විඥාණය සකස් කරන දෙයක් තමයි. එතන මට එක පාටම හිතරව ඩොක්ටර් මේ දැන් සෝපදිශේස අනුපදිශේස කියලා නිර්වාණ කොටස් දෙකකට බෙදනවනේ. එතකොට ඒ කියන්නේ රහතන් වහන්සේගේ විඥාණය යථාභූත ඥාණයෙන් පවතගෙන යනවා. එතන විඥාණය අන්තිමේදී සකස් කිරීම සම්පූර්ණව නැතිෙන්නේ නිර්වාණෙදි කියන එකද? ඒ ඩොක්ටර් මොකද එතෙන්දී ඒක අදහස් කරේ කියන එක මම තවදුරටත් කල්නායවරුවෙන් ඉල්ලනවා.
ඔව්. අර ආහාර හතරේ ප්‍රශ්නේ මතක නැද්ද? ආහාර හතරෙන් අපි බැලුවා විඥාන ආහාරයේ කෙරවලට තියෙන්නේ මොකද්ද? අපිට ඒක සාහන්පති මහා බ්‍රහ්ම තමයි අපිට පෙන්නලා දුන්නේ ඒකත්. විඥාන ආහාර හතර විඥාන ආහාරේ මෝහයෙන් අපි අගතියට ගිහිල්ලා මරණේනේ අපිට ඇති වෙන්නේ. එතකොට ඒකේ තේරුම තමයි මේ විඥාන ආහාරයේ තේරුම මරණය කියන එක. තේරුම් ගන්න විඥානය කියන එකේ අනිත්‍ය නිච්ඡන්ති විපල්ලාසෝ කියලා කියන්නේ මේ විඥානේ අනිත්‍යයි කියන එකයි. එතකොට විඥානේ අනිත්‍යයි කියලා අපි ගන්න ඕනෙ එක හැබැයි අපි නිත්‍යයි කියලා අපි ගන්න වරදව වටහා ගැනීම. විඥානය කියන එක හැම වෙලාවෙම සකස් වෙනවා. ඒ කියන්නේ සෑම මොහොතකම සකස් වෙනවා. එතකොට දැන් මම පෙන්වන්න හැදුවේ ඔය උපේක්ඛාවට අපි ඊට ඉස්සෙල්ලා කතා කරා උපේක්ඛාවට යනවායි කියලා බොජ්ජංග භාවිතා කරලා ඒ උපේක්ඛාවට ගියාට පස්සේ ඒ පුද්ගලයාට පේනවා මේ උපේක්ඛා කියන වේදනාවේ සමුදය අස්තංගමයක් කියලා දෙයක් තියෙනවා. උපේක්ඛා වේදන දැන් අපි දන්නවා සුඛ වේදනාවක තියෙන්නේ රාගානුසය කියන එක. දුක වේදනාවක තියෙන්නේ පටිඝානුසය කියන එක. උපේක්ඛා වේදනාවක තියෙන්නේ අවිද්‍යානුසය. අවිද්‍යාව කියන්නේ මොකද්ද? සමුදය අස්තංගමේ ආස්වාදේ ආදීනවේ නිස්සරණයේ කියන පහ නොදන්නා බව. එතකොට දැන් අපි මෙතෙන්දි මේ පුද්ගලයාට මේ தත්ත්වයට මනස යනකොට එයා දැනගත්තා මේ 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 විදිහට මම භාවිතා කිරීමෙන් මම මේ ප්‍රථම ධාන වෙලා මගේ දුක නැති වෙලා මට සුඛය ඇති වුණා. ඒ සුඛයට මම මේක తాවකාලික දෙයක් කියන එක කල්පනා කිරීමෙන් එයාට තේරෙනවා එයා උපේක්ඛාවට ගියා. එතකොට එයාට සමුදයක් පේනවා. අස්තංගමිය තමයි මෙයාට හරියට දන්නේ නැත්තේ. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන් නැති වෙන දේ ගැන තමයි එයා නොදන්නේ. එතකොට මේකත් ඇත්තම කියනවා නම් පින් දෙන්න වටින් ඉන්නේ තියෙන්නේ සාම්පති මහා බ්‍රහ්මට මේක මට මේ බොජ්ජංගය ගැන භාවනා කරනකොට පැහැදිලි කරපු දෙයක්. එතකොට මෙතෙන්දි පෙන්නනවා මේ උපේක්ඛාවේදී මේ පුද්ගලයා නොදන්නේ මේකේ නැති වෙන බව. එතකොට නමුත් මේ පුද්ගලයාට පේනවා මේ ඉපදිලා ඉන්න පුද්ගලෙ මැරෙනවා. යම්කිසි පුද්ගලයෙක් ඉපදිලා ඉන්නවද ඒ පුද්ගලයා මැරෙනවා. එතකොට එහෙමනම් මැරෙනවා කියන එක අපි කියන්නේ මේ විඥාණය මැරෙනවායි කියන එක නෙවෙයි මැරෙනවා කියලා කියන්නේ. වෙන මොකක්වත් නෙමෙයි මැරෙනවා කියලා කියන්නේ. විඥාණය මලහම තමයි අපි මලයි කියලා කියන්නේ. එතකොට මරණය කියන එක කෙනෙකුට පේනවනම් එහෙනම් එයාට පේනවා මේ විඥාණය මැරෙනවායි කියලා. ඒ බව පේනවනම් මේ විඥාණය කියන එක සකස් කරපු දෙයක්. මොකෙන්ද සකස් කරේ? සංස්කාරස් කන්දේ. මතක ඇති අපි කජ්ජනී සූත්‍රයේදී ඉගෙන ගත්තා සංස්කාරස් කන්දේ සංකතං අபிසංකරොන්ති කියන්නේ එයා විඥාණය උන සකස් කරා. විඥාණය දැන් මැරෙනවයි කියලා මම දන්නවා. විඥාණය කියන එක මම මැරෙනවයි කියලා දන්නවා නම් ඒ කියන්නේ මං හදපු සංස්කාරය කැඩෙනවා. ඒ කියන්නේ වඩුව හදන පුටුව කැඩෙනවා. වඩුව හදන පුටුව කැඩෙනවා නම් වඩුවයි පුටුව හැදින්නට වැඩිය අගයක් දෙන්නේ නැහැ. අන්න සංස්කාරයට අගයක් දෙන්නේ නැහැ. සංස්කාරයට අගයක් දෙන්නේ නැත්තම් සංස්කාරයේ හැදුනේ චේතනාවෙන්. එහෙමනම් චේතනාවට අගයක් දෙන්නේ නැහැ. චේතනාවට තියෙන චන්දරාගයයි මෙතෙන්දී බහින්නේ. චන්දරාගයේ අඩුවෙන්. මොකද දැන් මේ වඩුව කියන්නේ නැහැ අනේ මං හදන පුටු වල වටිනාකමක් තියෙනවා, වැදගත්කමක් තියෙනවා, මට පුටු හදන්න ඕනේ කියලා එයා කියන්නේ. චේතනාව හැදුනේ සංඥාව. එතකොට මේ සංඥාවට අපි අගයක් දෙන්නේ නැහැ. මොකද දැන් හදපු හදන දේවල් වලින් පළක් නැහැ. සංඥාවට අගයක් දෙන්නේ නැතිකොට මම තණ්හාවට වේදනාවට අගයක් දෙන්නේ නැහැ. එතන තණ්හාව වැඩි වෙනවා. මෙන්න මේ ක්‍රමයටයි මෙයා මේ විමුක්තිය කරා ගමන් කරන්නේ. රහතන් වහන්සේ කරන්නේ මේක අවබෝධ කරගත්තා. මේක මේ විදිහට වෙනවයි මේකෙන් මේ කර්මයේ හැදෙන එක නැති වෙනවයි කියන එක ඇති අවබෝධ කරගත්තා. මේ අවබෝධයේ හේතු කොටගෙන තමයි එයා දන්නේ. එතකොට අර නිර්වාණය කියන එක ගත්තාම ඒ නිර්වාණයන් දෙකක් තියෙනවා. අපි මේ ශරීරය සහිතව ඉන්නකොට මේ නිවන අවබෝධ කරගැනීමේ එකක් තියෙනවා. අනිත් අතට ගත්තාම මේක සම්පූර්ණ නැතිනම් දැන් මේ සූත්‍ර දේශනාවේ පෙන්වන්නේ අර මේ ජීවිත පරියන්තම් කියලා කයන් කය ඉවරෙනකම් මේක ඉවරයක් වෙන්නේ නැහැ. මේ දුක්ඛය කියන එක ඉවරයක් වෙන්නේ නැහැ. කය ඉවරුනහම මේක ඉවර වෙනවයි කියලා එයා තේරුම් ගන්නවා. එයා තේරුම් ගන්නවා මේ දක්වා මම සකස් කරන වේදනාවල් ඒවා පළක් නැහැ. මේව බොරු ධර්මයන්. මේ මගේ කය තිනකම් විතරයි මෙන්න මේ වේදනාවන් තියෙන්නේ. මෙතනින් පස්සේ මට ආපහු ඉපදීමක් නැහැ. නැතේ කියලා එයා තේරුම් අරගෙන ඒවෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා යයි. එතකොට රාතන් වහන්සේට වේදනාවක් තියෙනවා. දැන් කාශ්‍යප හාමුදුරුවෝ ලෙඩ වුණේ. බුදුහාමුදුරුවෝ ලෙඩ වුණේ. අසනීප වුණේ. එතකොට මේ විදිහට ඒ කායිකව අපිට දුක්ඛයන් තියෙනවා. හැබැයි ඒ ඇයට මානසිකව දුක්ඛයක් නැහැ. මනසින් හැදෙන්නේ නැහැ දුම්නස්සයක් කියන එක. ඊතල එකයි වදින්නේ දෙකක් වදින්නේ නැහැ. ඉතින් අර ඊතලෙත් වදින්නේ අර ජීවත් වෙලා ඉන්න කාලය තුල විතරයි. අන්න මේ විදිහටයි නිවාණය තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ ශෝක පරිද්දවානම් සමතික්කම ආයතන පෙන්වනවානේ. මේ ශෝක පරිද්දේ කියන්නේ වයින් කරලා ඒ දුක්ඛ දෝමනස්යන් අත්තංගම ආයේ වයින් කරගෙන යා. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ මොකද? ඒගොල්ලෝ අර සුඛයට ගිහිල්ලා එතනින් ඒ හදාගත්ත සුඛයෙන් ඉන්නවා. ඉතින් මේ සුඛය නැති වෙන්නේ අර ඉතින් අනිත් අයට මේ යම් යම් දේවල් වලට ඇටින් වෙනකොට තමයි. ඉතින් එහෙම තින් නැත්නම් ඉතින් රාතන් වහන්සේලාට නිරෝධ සමාපත්තියට ගිහිල්ලා ඔය ඕන තරම් ඉන්න පුළුවන්. අනිතන ප්‍රශ්නට පිළිතුරු පැහැදිලි කියලා.
අප්‍රමාණ පින් ડોක්ටර් අප්‍රමාණ පින් දැන් පැහැදිලි වුණා.
හොඳයි, තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
ડોක්ටර් අනුතුංග, මේ ප්‍රතිපදා හතර පුරනකොට වඩනකොට පළවෙනි ප්‍රතිපදාවෙන් සත්‍ය අදිෂ්ඨාන, දෙවෙනි ප්‍රතිපදාවෙන් ත්‍යාග අදිෂ්ඨාන යන පිළිවෙල තියෙන්නේ. මේකෙදි ඉස්සෙල්ලා ප්‍රඥා අදිෂ්ඨානය පටන් ගන්න තියෙන්නේ.
ප්‍රඥා අදිෂ්ඨානයෙන් තමයි මේ ප්‍රතිපදාව වැඩුවත්. මේ ප්‍රඥා අදිෂ්ඨානය නැතුව මේක කරන්න බෑ. කරන්න බෑයි කියලා කියන්නේ ඔය අපි දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය නිතානේ සම්මා සංකප්පය ඇති වෙන්නේ නේද? සම්මා දිට්ඨිය ඇති වෙන්නේ නැත්නම් ඔය එකක්වත් පේන්නේ නැහැ. ඒතකොට සම්මා දිට්ඨියද තමයි අපි දන්නේ මේ දුක්ඛේ ඥානීය, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන එක නේද? එතකොට එතෙන්දී අර දෘෂ්ටිය තමයි පිරිසුදු වෙන්න ඕනේ. මේ දෘෂ්ටි පිරිසුදු වීමෙන් තමයි අපි ප්‍රඥා අදිෂ්ඨානයට යන්නේ. ඒක ඇති වෙනවා නම් තමයි මට පුළුවන් වෙන්නේ මම රූපය දැක්කාම ඒ රූපය ගැන මට නොසිතා ඉන්න පුළුවන්කමක් ඇති වෙන්නේ. මගේ දෘෂ්ටි පිරිසුදුනා. නැත්තම් කවුරුවත් අතහරින්නේ නැහැ යම් කිසි දෙයක් ඒකේ ආදීනවේ දකින්න නැත්තම්. අර දෘෂ්ටි පිරිසුදු වුණාම ඒ දෘෂ්ටියෙන් තමයි අපි කපන්නේ. දෘෂ්ටියෙන් කපනවා. ඒක නිසා මට දැන් මට දෙපැත්තකින් ගහන්නේ. දැන් මම අර ඉස්සෙල්ලත් පැහැදිලි කරේ දැන් පළක් වෙලාවට ඒ සුඛ වේදනාවක් ඇති වුණාම කෑමක් වෙන්න පුළුවන්. අපි බොහොම කැමති ඒක ගැන හිත හිතා ඉන්න. කාම සම්බන්ධයෙන් දියක් ගැන හිත හිතා ඉන්න පුළුවන්. මේ මිනිස්සයා එන්නෙන්න දුකටපත් වෙන එක තමයි වෙන්නේ. නමුත් හිත හිතා ඉන්න පුළුවන්. ඒ හේතුව වෙලා තියෙන්නේ මේ අර දෘෂ්ටිය විසින් දෙනෝ මේක ඔන්න හොඳයි. මේ ඔයා එදා කාපු කෑම මෙන්න ඒකේ රස. අන්නේ ආදී වශයෙන් අර තමන්ට මනසින් සංඥාවෙන් දැනුම් දෙනකොට මේක අල්ලගෙන අපි ඉන්නවා. ඔය ඕක අවසමයේ අසරණව තත්ත්වයේ තමයි අපි ඔය ව්‍යාපාදයේ සහිතව ඉන්න අවස්ථාවේදී. ව්‍යාපාදයෙන් නම් මිනිස්සුන්ට හිත හිතා ඉන්න ඕනකමක් නැහැ. අයින් වෙන්නයි ඕනකම තියෙන එක දුක නිසා. අනේ මොහොතට අයින් වෙන්න බැරිත් මෙන්න මේ දෘෂ්ටිය නිසා. තමන්ගේ දෘෂ්ටිය තියෙනවා. එයා කියනවා මේ මට හානි කරන්නේ. මගේ ඥාතීන්ට හානි කරන්නේ. ආදි වශයෙන්ක මම හදාගෙන නිතින්නේ. අන්නේ මමංකාරය කියන එක තමයි මෙතන අයින් කරන්නේ. ප්‍රඥාදිස්ථානෙන් අයින් කළේ මේ මමංකාරය පැත්තෙන් යන්නේ. මේ රූපය මගේ නෙමෙයි. පඨවි ධාතු මගේ නෙමෙයි. ආපෝ ධාතු මගේ නෙමෙයි. මේ ඔක්කොම මගේ නෙමෙයි, තමා නෙමෙයි කියලා අයින් කරන්න පටන් ගත්තා. සම්මා දිට්ඨියදිත් අපි ওই විදිහටයි අයින් කරන්නේ. මේක දුක්ඛේ නම් මම මොකටද මේක මගේ කියලා ගන්නෙ? අන්නේ ආදි වශයෙන් අපි අයින් කරනවා. ඒ අයින් කළේ නැත්තම් මොකක්වත් වෙන්නේ නැහැ. ඉතින් මොන විදිහට ප්‍රතිපදාව වැඩුවත් ඒ ප්‍රතිපදාවේදී අපි මේ සම්මා දිට්ඨිය තියෙන්න ඕනේ. අන්න ඒක නිසා තමයි කොයි භාවනාවලත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා ගිහිල්ලා වඩන්නේ කියන්නේ. ඒක වැඩිමෙන් තමයි ওই දේ ඇති
වෙන්නේ. බොහොම පින් ડોක්ටර් අඳුගේ. එතකොට අර යමු ප්‍රඥාවක් තියෙන නිසා තමයි මේ ප්‍රතිපදාව වඩාගෙන යනකොට තව ප්‍රඥාව වැඩි වෙවි යන්නේ ඉස්සරහට.
අන්න හරි. එහෙම නැත්නම් ඒක සිද්ධ වෙන්නේ නැහැ.
බොහොම පින් ડોක්ටර්.
තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
නැලි කන්ටෝ මේ මාක් මහදව කතාගෙන.
හා
මේ අර මත්තේ කිව්වාගේ මේ දැන් අරස්ඨංග මාර්ගයේ වහනවා කරනකොට අපි මේ අර රතු පාට ඒ වගේ මේ දැන් කසිනෝ වලට වගේ එහෙම යෑමක් වෙන්නේ නැහැ මහත්තයෝ. ඒක කරන්න ඕනද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න.
නෑ නෑ නෑ, කසිනෝ වලට එහෙම යන්න ඕනේ නෑ. ඒක ඒක ඇවිල්ලා තෙන් ටිකක් ටිකක් ඉහළයි. ඒ ඒ විදිහට කෙනෙක්ගේ භාවනා කරන්න ඒකේ පස්සේ කාලෙද කරන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ ඒ ඔය මෙතෙන්දී අපි කසිනයක් නෙමෙයි කිව්වේ. අපි දැන් ඔය ලේ සම්බන්ධයෙන් කීපයක් වෙන්නේ නැති මම හිතන්නේ ඔය ප්‍රශ්නෙට නගන්නේ නේද? ඒ සම්බන්ධයෙන් කිව්වේකද නැත්නම්?
ඔව් ඔව් මහත්තයෝ, ඒ කියන්නේ ඒ පාටත් දැන් අපි දැන් මහත්තයාර කිව්වා වගේ දැන් අපි රූපයකට හැරෙන්නේ එතනත් වර්ණය නිසා හැරෙන එක දැන් ඒ වගේ දෙයක් නම් තේරුම් ගන්න පුළුවන්. දැන් මෙතන මහත්තයා කියන්නේ දැන් අර ලේ ගැන තියෙන පාට ගැන පොඩ්ඩක් මේ ඒ ගැන මේ වෙලාව අර ඒ බය නැති කරගන්න කියලා නෙතන ඒක තමයි
මහත්තයෝ. ඔව්, ඉතින් එතෙන්දී අපි ගත්තේ කසිනියක්ම නෙමෙයිනේ. දැන් ඒක කසිනියක් දක්වා ගෙනකොට යන්න පුළුවන්. අපිට කසිනියක් ඕනේ නැහැ. එතකොට ඇත්තෙන් කියනවා නම් ඒ සාහම්පති මහ බ්‍රහ්මකලි මම ওই භාවනාව කරනකොට මම ඔය ධාතු වශයෙන් මම දැන් ওই බලාගෙන ධාතු වශයෙන් නෙමෙයි මම ඔන්න පිත සෙම සැරව ලේ කියලා මගේ මනසට එනකොට මේ රහතන් වහන්සේ මගේ ඉස්සරහින් විලක් මැව්වා. වතුර තියෙන විලක්. එතකොට විලක් වාපු ගම මගේ අවධානය ඔකට ගියා ලේ විල කියනකොට. එතකොට ආවා ලේ විල කිව්වහම ලේ විලක් මැද මෙරි වැටි සිටීම. ඒවා අපි සාමාන්‍යයෙන් දන්න දේවල් නේ. ඒතකොට ලේ විලක් මැද වැරි සෙට් මෙරි වැටි සිටියයි කිව්වහම අපිට මනසට එකපාරට වෙනවා බය කියන එක නේද? දැන් අපි කාන්තාවක් හරි පුරුෂයෙක් හරි ලේ විලක් මැද මෙරි වැටි සිටියයි කිව්වහම අපිට එකපාරට බයක් කියන එක ඇති වෙනවා. බය ඇති වුණාම දැන් අපි පේනවා ඉතින් රාතන් වහන්සේ මේක ලස්සනට ගෙනියනවා. එතකොට පෙන්නනවා රතු පාට රතු ලේ ලේ රතු ලේ බය. ඒ කියන්නේ රතු බය කියන්නේ. බය කියනකොට ඔයා දන්නවනම් මනෝ සංචේතනාවෙන් මේ බයෙන් අගතියට ගියාම සංඥාවයි අල්ලගෙන ඉන්නේ කියලා. එතකොට එනවා මේ රතු කියන එක මේ සංඥාව මේක අල්ලගෙන. දැන් අතර අර දැන් අපි ওই බය කියන එක මේක ටිකක් ඉහළ වූ භාවනාවක් මේ මම කියන්නේ. එතකොට දැන් මේ අපි ඔය ජලයේ මහා ගොඩක් කියනකට අපි බයයි නේද? දැන් මුහුදට එහෙම බලන්න කොච්චර බයයිද කියලා. මුහුදට දැන් මේ ඒ තමන් ගොඩ බිමේ ඉන්නකොට නෙමෙයි. මුහුද ගලාගෙන යනවා කියොත් මුදුම බයයි. ඔගොල්ලෝ මුහුදේ පොඩ්ඩක් පීනන්න ගිහිල්ලා ඉන්නවා නම් පෙනේවි ටිකක් එහාට යනකොට මොනව වෙයිද දන්නේ නැහැ මම. ගිලේද දන්නේ නැහැ. ඒ වගේ බය තියෙනවානේ. ඒතකොට මේ ආපෝ ධාතුව සම්බන්ධයෙන් අපිට හරියට බයක් තියෙනවා ওই විදිහට බැලුවාම. එතකොට දැන් මේ බයේ තියෙන දේ තමයි බය ලක්ෂණිය තමයි බයාගතියේදී මේ අපි මේ අර සංඥාව අල්ලගෙන ওই දික්ටි සල්ලේ ඉන්නේ ඇවිල්ලා තියෙන්නේ. අනේ අපි අසරණයි අර සංඥාව අල්ලගෙන ඉන්නවා මේක මේ සංස්කාරයේ කැඩෙයි කියලා මම අල්ලගෙන ඉන්නවා. ඉතින් ඒ අල්ලගෙන ඉඳීමෙන් අර දැන් මම මේ රතු පාට අපි කොච්චර වයයිද ට්‍රැෆික් ලයිට් එකක් ලඟ අපිට අක්ගාලේ බ්‍රේක් ගන්නව නේද? අනේ ඒ වගේ තමයි. ඒක ඇති වෙලා තියෙන්නේ ඒවට තමයි ඒ භාවිතා කරලා තියෙන්නේ. එතකොට ඒ වර්ණයෙන් තමන් ඉක්ම වෙනකොට මේක මේ භාවනාව බොහොම විශේෂ විදිහට තමන්ගේ මේ උපේක්ඛාවෙන් පිරිසුදු තත්ත්වයට ගෙනියන්නයි මේක ඕන වෙන්නේ. කියන් ප්‍රථම ධානය ဒုတိය ධානය වලට යන්නේ මේවා ඇච්චර ඕනකමක් ඇත්තේ නැහැ. තමන්ගේ ඉද්ධිපාතිහාරයන් වලට එහෙම භාවිතා කරන්න යනවා නම් අන්න ඒක භාවිතා කරන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙකුටත් මේක භාවිතා කිරීමෙන් එයාට ඒක ප්‍රතිඵලය තියෙනවා. දැන් අපි උදාහරණයකට ගත්තොත් කපිලිකා ආහාරයට ඕන දැන් අපි බලනවා දුක්ඛ ප්‍රතිපදා දන්තා විඥාවේදී මේක දෙතිස් කුණුපේ කියලා බලනවා. දෙතිස් කුණුපේ කියලා බලලා යම් කිසි ආකාරයකට අපි හිතමු මේ ඔයාට පේනවා නම් මේ ශරීරයේ මේ ඇට තියෙන්නේ ඇට සැකිල්ල ඇටත් එක්ක මස් තියෙනවා. මස් රතු පාටයි. එතකොට දැන් ඔන්න ඕක ඔයාට මනසෙන් අයින් කරගන්න ඕනි කියන්නේ මේ රහතන් වහන්සේට පෙන්වන්න පුළුවන් හරීම ඉක්මනින් මේ දේවල් මේ බොහොම විශේෂයෙන් පොඩි දෙයකින් අයින් කරගන්න පුළුවන් ක්‍රම. දෙතිස් කුණුපයම ඕනේ නැහැ. ඇට ටිකයි මස් ටිකයි ගන්නවා. ඇට ටිකයි මස් ටිකයි ඔන්න දැන් හරකෙක්ම වවා ගන්න සිතෙන්. හරකෙක්ම සිතින් වවා ගත්තොත් ඉතින් මරලා ඉන්න හරකෙක්ගේ අර ඇටත් එක්ක මස් සම්බන්ධ වෙලා තියෙනවා. ඒත් පේන්නේ මොකද්ද? හිස් තැනක් තියෙනවා මේ මස් ටිකක් තියෙනවා. දැන් මේක ඔයාලගේ ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙලා ඔයාලට සංඥාවක් වෙනවා රතු පාටට ඔයාලගේ මනස අල්ලගෙන ඉන්නවා. බලන්න රෙද්දකට අපි අල්ලගෙන ඉන්නේ රතු පාට රෙදි වලට එහෙම අපි මනස ඇදිලා යනවා නේද? බොහොම අර මිනිස්සු බලන්නේ ඒකනේ ඔය පෙලක් අය ඒ විදිහට ඇඳගෙන නැත්නම්. එතකොට බලන්න මේක එක පාරටම මේ සංඥා ඔයාලට ඉක්මවන්න පුළුවන් නම් ඔයා ඔය රූපේ දිහා බලාගෙන ඉන්නේ නැහැ. අන්න ඒ වගේ මේක දැන් අපි රූපයෙන් කැපුවා ස්පර්ශයෙන් ඇති වෙන්නා වූ වේදනාවක් තියෙනවද සංඥාවක් තියෙනවද? සංඥාව මම අල්ලගෙන ඉන්නේ නැහැ අර බයෙන් උගතේට යන්නේ නැහැ. ඒකට සංඥාව කැපෙනවා. සංඥාව කැපුණාට පස්සේ මේ මනෝ සංචේතන ආහාරයෙන් මට අයින් වෙන්න පුළුවන්. එතකොට ඒවයින් අයින් වෙනකොට මට විඥානේ අයින් වෙන්න පුළුවන්කම ඇති වෙනවා. එතකොට අන්න ඒ වගේ අර ඊ타මත්ම කෙටියෙන් තමන්ට සමාධියට ගිහිල්ලා ඉන්න පුළුවන්කමක් ඇති වෙනවා. මොකද කබලිකාර ආහාරය, ස්පර්ශය, මනෝ සංචේතන, විඥාන කියන හතරම තමන් එකපාරට අයින් කරගන්නේ. අර ඒ සඳහා තමයි භාවිතා කරන්නේ. එතකොට අපි දැන් කොහොම වුණත් භාවනා කරන එක්කෙනා මේ පිත සෙම සැරවලේ ඒව ගැන හොඳට බලන්න ඕනේ. ඒව ගැන හොඳට බැලුවාම තමයි අපිට මේ කොටස අයින් කරගන්න පුළුවන් වෙන්නේ. දැන් මෙතෙන්දී මේ භාවනාවේදී පෙන්නන්නේ මම නෙමෙයි, මගේ නෙමෙයි කියලා ගන්න ඕනේ. අර ලේටික මගේ කියලා හැමෝම අල්ලගෙන තියෙන. කවුරුවත් කැමති නැහැ මේ මදුරු එක්කත් මේක අයින් කරගන්නවට. ඒ තරම් අපි ඇලිලා තියෙන්නේ. ඒකත් තියාගෙන ඉන්නේ. එතකොට දැන් මේකේ කොතනින් හරි පොඩ්ඩක් හමහිල්ලල ලේ යනවා නම් බොහොම ඉක්මනට වහ ගන්න ඕනේ. කොයි තරම් බයක් තියෙනවද කියලා බලන්න. එතකොට මේ වගේ දේවල් වලට ඒ කියන්නේ අපි තදින් අල්ලගත්තු දේවල් තියෙනවා. ලේ වගේ දේවල් තදින් අල්ලගෙන ඒ වගේ එතකොට අයින් කරගන්න පුළුවන්කම ඇති වෙනවා. අන්න ඒකයි භාවිතා කරන්න තියෙන්නේ. එතකොට ඒ නිසා මේ කසිනිය වඩන්නේ කියන එක නෙමෙයි මේ කියන්නේ.
ඒක තේරෙනවා මේ අපේ ප්‍රශ්නයක් ආනද මේ අර මේ දැන් අපි අර සමුදයාසංගය බලනකොට දැන් අර ඉන්ටුවිලි වලට දැන් හොඳ කෙනෙක්ගේ හොඳ හරි නරක හරි කෙනෙක් ගැන මතකය සහ අපිට උපාදාන ඇති කරගන්න කියන එක දෙකක් නේද එතන. ඒ කියන්නේ දැන් අපි ඉස්සෙල්ලාම දැන් බොස්ට ටිකක් කැම කරු කරනවා. ඒ කියන්නේ අර එතන මේ උපාදාන කරගෙන නැහැ. ඒක අපිට දැන් රස්සාව ගැන කියලා දුන්නට හරියට මේ වගේම නරක කෙනෙක් ගැන ඒකෙන් එයාගේ ගැළවිලා ඉන්න වගේ අපි එයා ගැන මතකේ තබාගෙන ඉන්නවා. මේ මේකයි අර උපාදාන කරන එකයි දෙකක් නේද. ඒ කියන්නේ මේ මතකේ අපි තියා ගන්න ඕනේ. උනාට ඒකට අර ගැටලා ඇලෙන්නේ නැති එක නේද එතන වෙන්න ඕන මතකය. ඒ කියන්නේ මතකේ තියාගෙන ඉන්න එක හරිය නේද.
මතකයේ ඇති වරදක් නැහෙනේ. මතකයේ තියාගත්තයි කියලා වරදක් නැහැ. ඒකේ තමන්ගේ සිහිය. එතකොට ඒ සිහිය පවත්නවා. මෙයා මෙහෙම යා යම් කිසි උදව්වක් උපකාරයක් කළා නම් ඒක හොඳට මතක තියාගන්නවා. යා යම් කිසි වරදක් කළා නම් අන්න ඒක නම් අමතක කරලා දාන්න ඕනේ. ඒක අමතක කරලා දානවා හොඳ දේ විතරක් මතකේ තියාගෙන ඉන්නවා. නැත්නම් අර නරක දේ මතක තියාගෙන හිටුවොත් මතක් වෙනවා මෙයා මට වෛර කරන්නේ, කෝධ කරන්නේ කියලා ද්වේෂයට යනවා. අර අපි මේක මතක තියාගන්නේ ඒ පුද්ගලයාගේ කරුණාව. නිතරම මතක තියාගන්නේ ඒ පුද්ගලයාගේ යම් වූ කරුණාවක් තියෙනවා. දන්නේ කරුණාව තමයි අපි මතක තියාගෙන ඉන්නේ. නැත්තම් මට මේක දුන්නේ කියන එක මේනික අල්ලගෙන හිටියොත් එහෙම ඒක මට ආයිත් දෙයි. මට මෙහෙම සැලකුවාම මට ආයිත් දෙයි කියලා වංචනික වශයෙන් ඉතින් අපිට ඒ උපාදානයන් වලට යන්නට පුළුවන්. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනි මොකකටද අපි මේ සලකන්නේ. ඒ පුද්ගලයාගේ මම මේ මතක තියා ගැනීම මම කරන්නේ මොකටද කියන එක තමන් දැනගෙන ඉන්නට ඕනේ. ඒ පුද්ගලයාගේ කරුණාව සම්බන්ධයෙන් නම් ඒක කළේ අන්න බොහොම හොඳයි. ඒක නිසා ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඒ පුද්ගලයාගේ මම මතක තියාගෙන ඉන්නේ යම් වංචනික ධර්මයන් සහිතව නම් ඉතින් එතෙන්දී ඒ උපාදානයන් මේ විදිහට තියෙනවා.
එතකොට ඒකත් අර නිමිති ගෙවෙනවක් වගේද වෙන්නේ. කියන්නේ දැන් මම හිතපු විදිහට දැන් අර කවුරුහරි දැන් නිතරම කරදර කරන කෙනෙක් නම් එයා ගැන දැන් මෙයාගෙන් මෙයා මට කරදරයක් කරනවා ඒකෙන් අයින් වෙලා ඉන්න ඕන කියලා. ඒ කියන්නේ මට මෙයා කරදර කරනවා කියලා එහෙම වගේ තමයි එතන මේ උනේ. එතන දේශයක් නෙමෙයි. ඒ කියන්නේ මට කලන්න පුළුවන් උදව්වක් කරනවා ඒ උනාට මේ මගෙන් මෙයාගෙන් මට කරදරයක් වෙන්නේ කියලා ඒ වගේ දේවල් තමයි එතන හිතුනේ.
ආ ඒක ඇති ප්‍රශ්නයක් නෑ. තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා එහෙම. ඉතින් තමන්ගේ ඒ කියන්නේ මේ පුද්ගලයා ඇවිල්ලා මේ බාලයෙක් හැටියට නසලකන්නේ. එතකොට බාලයෙක් හැටියට අසේවනාංච බාලාණන් කියලා ඒ බාලයාගෙන් අයින් වෙනවා. ඒක වරදක් නෑ. ඒකෙන් අයින් වෙලා ඉන්නවා. යාට කරන්න පුළුවන් උදව්වක් කරනවා එච්චරයි. එතකොට ඒ ද්වේෂී කතාවක් නෑ. ඉතින් ඒ පුද්ගලයාගේ එහෙම පුද්ගලියෝ ඉන්නවනේ. එතකොට ඒ පුද්ගලයාට උදව් කරන්න පුළුවන් නම් උදව් කරනවා. ඉතින් බැරි නම් අයින් වෙලා ඉන්නවා. ඒකේ ඇති වරදක් නෑ. ඒ කියන්නේ ඒගොල්ලන් ඇසුරු කරගෙන ඉඳීමෙන් තමන්ම පහළට වැටෙනවා. මේක නිසා එහෙම ප්‍රයත්නවට ප්‍රශ්නයක් නෑ.
තව එක ප්‍රශ්නයක් තියෙනවා මචං. මේ දැන් අර හැම දෙයක්ම කර්මයෙන් වෙන්නේ නැහැ කියලා කියනෝනේ. දැන් කර්ම විපාක වුණත් වළක් කරන්න පුළුවන් කියලා දෙයක් තියෙනවානේ. දැන් පොඩි ළමයෙක්ට අපලයි කියලා මේ ඒ කට්ටිය අර මොනවාද කඩලා ගොඩ දෙන්න, පිනර දෙන්න, කිරිබිට දාන දෙන්න කියලා ඒ වගේ කියනවා. එතකොට මම ගොහව නැහැ පොඩි කෙනාට මෛත්‍රිය වඩන්න පුරුදු කරන්න ඒකට වැඩිය හොඳයි කියලා. එතන පොඩි කන්ෆ්ලික්ට් එකක් වගේ තියෙනවා මචං. කොහොමද පොඩක් පැහැදිලි කරන්න
දෙන්නේ? ඒකේ කිසිම කන්ෆ්ලික්ට් එකක් නැහැ. ඔය මේ තථාගතයන් වහන්සේ දේශනා කළානේ. ඉතින් පරණ කර්මයන් අපි අම්බම් ප්‍රමාණයට කරපු කර්මයන් අපි මෙත්තා චිතෝ විමුක්තියෙන් අපි ඉන්නවා නම් ඒක ඒ කියන්නේ අප්‍රමාණයි. අප්‍රමාණ වූ අපි තු මෛත්‍රිය වඩනවා. ওই මෛත්‍රිය අප්‍රමාණව වඩනවා. එතකොට අර ප්‍රමාණයටනේ අර කර්මය කරලා තියෙන්නේ. දැන් මිනිස්සෙක් සතෙක් මරන මිනිස්සෙක් හැමතිස්සම සතා මරගෙන සිතනාවෙ ඉන්නෙමේ නිය සතා මැරුවා. අනිත් ජීවිතයේ වැඩි කාලයක් ඒ පුද්ගලයා ඒ මරන්නේ නැතුව ඉන්නවා. දැන් මෛත්‍රිය අප්‍රමාණව පවතනකොට මේ පුද්ගලයා ඒ මෛත්‍රිය අප්‍රමාණ චිත්තයෙන් බොහෝ කල ජීවත් වෙනවා. එතකොට මේ වැඩි කාලයක් එහෙම කරාම තවතෙන් වාස දේශනා කරනවා අර අර යන්තමින් කරපු අර කර්මය තියෙනවනේ. දැන් කියන්නේ අම්මා මරලා තාත්තා මරලා තාතුන්ගේ සොරල ඒ වගේ නෙමෙයි. සාමාන්‍යයෙන් කරපු කර්මයන් තියෙනවානේ. අන්න ඒ කර්මයන් ගෙවන්නට පුළුවන් මේ මෛත්‍රී අප්‍රමාණී කියන එක ඒව භාවිතා කිරීමෙන්. මේක තථාගත වහන්සේගේ ධර්ම දේශනාවන් කීපයක්ම තියෙනවා. මමත් ඔය එකක් අපි ඉංග්‍රීසි භාෂාවෙන් කරනකොට නම් ඒක රෙකෝඩ් කරලා තියෙනවා ඉන්ටර්නෙට් එකේ බලන්න. ඒ විදිහට අයින් කරගන්න පුළුවන්. එතකොට ඔයා කියපු දේ හරියි. ඉතින් ඔය අපල වලට මේ අරෝමියෝ කරන එක නෙමෙයි. ඒ පුත්තලයා මේ මෛත්‍රිය කරුණාව මුදිතා උපේක්ඛා ඒව වැඩිමෙන් තමයි ඒ වගේ දේවල් ලයින් කරගන්න පුළුවන්.
අනිත් පැත්ත මේ චිත්ත අනුපස්සනාව අපි දැන් හිතට එන අරමුණු ගැන අවධානයෙන් ඉන්නකොට වැටුණා අපි කොච්චර කිව්වත් අපි ඒක වචනෙන් එක වචනයක් තියෙන මිනිස්සු කියලා එක එක වෙලාවට එක එක එකම ප්‍රශ්නෙට එක එක වෙලාවට එකම ප්‍රශ්නෙට දෙන පිළිතුර වෙනස්. ඒක අපේ හිත ඒ වෙලාවට තිබෙන සත්‍යයනෝ වෙනස් වෙනවා. ඒ වගේම සමහර වෙලාවට අපි කොච්චර හොඳට හිතුවත් එක පාරටම කොහේවත් ඉඳලා නැති වැරදි පිළිවෙලින් අපේ පිළිතුරු වෙනස් කරනවා. ඒක අර දස සංඥා වලින් ඒ කියන්නේ මේ කිරිමානන් සූත්‍රයේ දස සංඥා වලින් දෘෂ්ටිය විදු කරගෙන යන්න කරන්න මේක පොඩ්ඩක් අඩු වෙන බව මේ අරමුණු වල අර එක පාරටම හිත වෙනස් වෙන එක වෙනස් වෙන ඒ කියන්නේ අඩු වෙන බව තේරෙනවා. හත් ඒක ඒ දිගටම
ඒක ඉතින් ඒ විදිහට කරගෙන යෑම ගොඩක් ඒක ඉහෙලමයි ඒ විදිහට කරගෙන යනවා නම් ඕකට ওই පොඩි පොඩි දේවල් තියෙනවානේ. අපි අතර තියෙන වැරදි තියෙන මේ මක්කය පලාසය ඒ වගේ. එතකොට අතිමානය තම්බය ඕවගේ දේවල් තියෙනවානේ. ඒ වෛරෂාව ඒ වගේ දේවල් නිසා අපේ ඔය කියන දේවල් වෙනස් වෙනවා. ඔයා බොහෝම හොඳ කෙනෙකුට වුණත් වැරදි විදිහට කියන්න පුළුවන් ඔය ඕවගේ ගතිය තියෙනකොට. කියන්නේ ප්‍රගල්භභාවය. ඒ වගේ දේවල් උඩ මහා විශාල ප්‍රශ්න ඇති වෙනවා. Taman දන්නේ නැව උපක්ලේශයන්ගෙන් සිද්ධ වෙන්නේ. ඉතින් අර ලොකු දේවල් වඩනකොට ඉතින් උපක්ලේශිනුත් අඩු වෙනවා. හැබැයි මේව තමා තුල තියෙනවයි කියලා ඒ දැන ගැනීම හරි වටිනවා. ඒ චිත්තානුපස්සනාවේදී කෙනෙක් දැනගන්නවා නම් මන් ළඟ මේ විදිහට දේවල් තියෙනවයි කියලා ඒ දැනගෙන ඒක අයින් කරන්න පුළුවන්. හුඟක් වෙලාවට බලන්න ඔය කියන ප්‍රශ්නය හුඟක්ම ඇති වෙන්නේ මෙන්න මේ දෙකක් උඩ. ඒ සාම්පති මහා බ්‍රහ්මවට වෙනල දීලා තියෙන මේ මක්කේ පලාසයයි කියන දෙක තමයි මහා ලොකුවට බලපාලා තියෙන්නේ. ඔය චිත්තානුපස්සනාවේදී බලන්න ලොකුවට තියෙන දේ තමයි ඕක. ওই දෙක උඩ තමයි ඔය වැරදියට ඔය වචන කියන දේවල් පිළිතුරු දෙන දේවල් දෙවිදියකට යන විදිහ තියෙන්නේ. ඔන්නෝවා ඔය දෙක බලපානවා. ඒ වගේම තමයි තින් මානෙ කියන එක හරියට බලපානවා. අතිමානෙ තියෙනවා නම් ඉතින් ඒක ඒ වගේ දේවල්. එතකොට ඒවා පස්සේදී ඇති වෙන්නේ. සාමාන්‍යයෙන් මේ දැන් මුලින් අපි ඇති කරගන්න පුළුවන් දේවල් තියෙනවානේ. මුලින් ඇති කරගන්න පුළුවන් දේවල් අපිට පුළුවන් මුලින් ඇති කරගන්න. ඒ කියන්නේ අපි සම්මා දිට්ඨිය කියන එක ඇති කරගන්න තමයි උත්සාහ කරන්නේ. කොඩා කොඩා වූ දේවල් වල මේ වැරදි තියෙනවායි කියලා දැන ගැනීම බොහොම වටිනවා. සමහර වෙලාවට ඒක ඔක්කොම අයින් කරගන්න බැරි වෙවි. මොකද මේට වඩා ලොකු වැඩක් තියෙනවා. ඒක තමයි මේ සම්මා දිට්ඨිය ඇති කරගන්නේ. කොහොම හරි මම සෝවාන් මාර්ගය, ඔහු මාර්ගඵලයේ කියන එක ඇති කරගන්නවා කියන එක තමයි අදිෂ්ඨාන් කරගන්න ඕනේ. ඒක අදිටම් කරගෙන යන පුද්ගලයාට අන්න ඒක සඳහා වෙන ලොකු දේවල් තියෙනවානේ. ඒ ලොකු දේවල් ටික අර ගිරිමානන්ද සූත්‍රයේ ඒ සූත්‍ර දේශනාව හැටියට ඒ වැඩිමින් ඇති වෙනවා. මේ පස්සේදී පුළුවන් ඔය කියන ප්‍රශ්නේ විසඳ ගන්න. මොකද ඒව ටිකක් Tamanට උඩට වඩා සිහිය තියෙන්න ඕනි. ඒ දෘෂ්ටි කැපිලා තියෙන්න ඕනි. මේ ඒ වගේ දේවල් ලයින් කරගන්න. හොඳයි. තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
මම කතා කරන්න කැමතිද? මේ මට අර මාල කිව්ව ප්‍රශ්නෙට අර විඥානය ගැන පොඩ්ඩක් දැනගන්න ඕනේ. මේ දැන් විඥාන ආහාරයෙන් පස්සේ දැන් ඒ කියන්නේ විඥානීය මොහේ නිසා ඊට පස්සේ නැති වෙනවා කියලා කිව්වනේ මරණය සම්පූර්ණව. එතකොට දැන් ආපහු අර මනෝ කයක් අරගෙන සිටින කෙනා ඒ විදිහටම මනෝ කයත් ඒ විදිහම ස්වරයත් ඒ වගේ ගන්නේ කොහොමද අර විඥානේ අතන නැති වුණොත්? එතන නැති වෙනවා.
ඔව් එතෙන්දී මේ ඔය විඥානේ තමයි ආහාරය වෙන්නේ ඊළඟ භවයට. ඊළඟ උත්පත්තියට මේ මෙතන මරණ මොහොතේ තියෙන විඥානේ තියෙනවානේ. ඒ විඥානේ ආහාරයක් වෙනවා. විඥානේ ආහාරයක් වෙනවා කියන්නේ දැන් මෙතෙන්දී සංස්කාර ස්කන්ධයෙන් මේක හැදෙනවා. ඒ නාම රූපයන් එයා ඒ බඩේ ඉඳගෙන හරි එයා වඩන්න පටන් ගන්නවානේ. ඒක අල්ලගෙන බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ සූත්‍ර දේශනාවේදී මේ මහානිදාන සූත්‍රයේදී මේක ෂේප් කරනවා කියලා වාගේ කියන්නේ. ඒවා කරන්නේ ඔක්කොම ඒ සකස් කිරීම නාම රූප ධර්මයන් අනුව. ඒතන නාම රූප විඥාන විඥාන නාම රූප එයාගේ අර දැන් එයාට හිතාගෙන ඉන්නවා ඇති හොඳ ලස්සන රූපයක් හදනවා කියලා. හැබැයි එයාගේ කර්ම ශක්තිය අනුව එයාට හැදෙන්නේ ඒකයි. දැන් අපි තුන් මම හුඟක් වෙලාට ගන්න මේ වඩුවේ කතාව තමයි මේ වඩුවේ කපේතුම් පුටුවක් හදනවා. මෙයා හිතනවා මේ ලස්සනට පුටුව හදනවායි කියලා. ඒ වුණාට ඇත්තම කියනවා නම් ලස්සනට පුටුව හැදෙනවද? නෑනේ. හුඟක් වෙලාවට මේ පුද්ගලයාට බැලුවාම මේ ලීයේ පළුද්දක් තියෙනවා. ඒ අවශ්‍ය ලීය හම්බ වෙලා නැහැ හරියට එයාට. ඉතින් ඊට පස්සේ තියෙන මිනිසයා කියන්නේ මේක මම ඉතින් හැදුවා. ඉතින් මේක මේ ගාන තමයි. ඉතින් මෙච්චර තමයි මේකේ අර ලස්සන නැති කියන එක නේද? එතකොට දැන් එයාට පේනවා එයා උත්සාහ කළා. හැබැයි එයාගේ අර ජාති බඩු හම්බෙච්ච ඒවා ඉතින් එන හරි ලෑලි හරි ඒවා පළුදු සහිත. ඉතින් ඒක නිසා අර හරියට ඒක ආවේ නැහැ. එහෙම නැත්නම් එයාගේ දක්ෂතාවය අනුවත් ඒක නොවෙනවා වෙන්න පුළුවන්. එතකොට දැන් අපිට හොඳට පේනවා අර තමන්ගේ කර්ම ශක්තිය අනුව තමයි එයාට ඒක වෙන්නේ. එතකොට ඉතින් තමන් නැති කරගෙන තියෙන කර්ම ශක්තිය අනුව ඉතින් මේ මිනිස්සයා එකම විදිහට නෙමෙයි මේ දැන් හිටපු මිනිස්සයා කැත වෙලා ඉපදෙන්න පුළුවන්. මේ මිනිස්සයා මීට වඩා ලස්සන වෙලා ඉපදෙන්න පුළුවන්. දෙවි කෙනෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. ඉතින් ආදී වශයෙන් ඒකේ වෙනස තියෙනවා. ඉතින් ඒක අනුව කර්ම ශක්තිය අනුව තමයි ඒකට එතකොට අර තථාගතයන් වහන්සේ දේශනා කරපු ඉතින් ඊර්ෂ්‍යාව නැත්තම් මේ විදියයි ආදී වශයෙන් අපි තමයි බලන් තියෙන්නේ. පැහැදිලි නේද?
පැහැදිලි. ටිකක් පැහැදිලි. හැබැයි අයිතන දැන් මෙතන කියන්නේ විඥාන ඊළඟ දැන් උපාදානී කරගන්නේකට විඥාන ආහාරයක් වෙනවා කියලාද?
ඔව් විඥාන ආහාරයෙන් තමයි අපි ඉපදෙන්නේ. ඔව්. ඔය සූත්‍ර දේශනාවක් තියෙනවනේ එහෙම තථාගතයන් වහන්සේගෙන් අහනවනේ. ඒක කවුද ඒක මේ කන්සියුම් කරන්නේ කියලා අහනවා. තථාගතයන් වහන්සේ කියනවා මේ ප්‍රශ්නේ වැරදි. ඒක ඒ විඥානේ කාටද ආහාරයක් කියන්නේ? කියන්නේ විඥානේ ආහාරයක් වීමෙන් තමයි අර පුද්ගලයාගේ උත්පත්ති කියන එක ඇති වෙන්නේ. ඉතින් මේක මේ ඉතරම එළවගෙන යන්න එපා. මොකද තේරෙන්නේ නැති නිසා ඒකට කාලය ගත කරන එක ඉතරම තේරුමක් වෙන්නේ නැහැ මනසට. මොකද මේ සිද්ධිය මේ විදිහට සිදු වෙනවායි කියන එක ගන්න ඔය කියන ප්‍රශ්නේ. ඔව් මොකද්ද?
එතකොට දැන් විඥාන ආහාරයෙන් පස්සේ විඥානේ මරණයත් සමග නැති වෙනවා කියන එතනින් නැවතෙන්න
නෑ. අපි දැන් ගන්න විඥාන ආහාර දැන් අපි මැරුණා. මැරුණට පස්සේ අපි මනෝමය කයෙන් ඉන්නවා කියලා. එතන මනෝමය කයෙන් ඉන්නකොට Tamanට විඥානයක් තියෙනවා එතන නේද?
ඔව්.
ධම්මාකාරු විඥානයක් තියෙනවා. එතකොට දැන් මේ විඥාණයෙන් Taman ජීවත් වෙනවා. එයා මේ පුද්ගලයා ගිහිල්ලා අර මව්කුසට එයා අර විදිහට ඇතුළු වුණාට පස්සේ එතකොට එයාගේ මේ විඥානිය නැත්තම් තථාගතයන් වහන්සේ මහානිදාන සූත්‍රය දේශනා කරනවානේ විඥානිය නැත්තම් මේ පුද්ගලයා එතන ඒ ඇතුළෙත් විඥානිය පිට වෙනවා නම් දරුවෙක් ඉපදෙනවාද කියලා. එතකොට විඥානේ පිට වෙනවා නම් දරුවෙක් ඉපදෙන්නේ නැහැ. ඒ විඥානේ බිඳෙනවා නම් දරුවෙක් ඇති වෙන්නේ නැහැ. එතකොට ඒ විඥානේ පවතින්නට ඕනේ. එතකොට ඒ ඥාම රූපයන් එතෙන්දී මේ විදිහට වැඩිම සිද්ධ වෙනවා. ඒ වැඩිම සිද්ධ වීම අනුව තමයි ඒක ඒ ගමන ඇති වෙන්නේ. තාම මට හරියට ඔය කියන ප්‍රශ්නය මොකද්ද මේ හිතන දේ නෙමෙයි හැබැයි කියවෙන්නේ ඔය ප්‍රශ්නේ අහනකොට. මොකක් හරි වෙන දෙයක් ඇතුලේ තියෙනවා. විඥානය මැරෙනවා කියන එක ගන්න ඒක අවබෝධ වෙන්න ඕනේ. කියන්නේ විඥානය කියන එක දැන් අපි කබලිකාර ආහාර හතර තේරෙනවා නම් විඥාන ආහාරයේ අවසාන ප්‍රතිඵලය මරණය කියන එක බලන්න අපි ලියලා තියෙන්නේ. ඔකේ අන්තිමට මරණය කියන එකනේ විඥානාහාරය යටකරවල දීලා තියෙන මරණය. අන්න ඒකයි ගන්න ඕනේ. එතකොට දැන් අබලිකාර ආහාරයෙන් ගත්තාම අපි ඔන්න ගන්නවා ජාතිය කියන එක. කෙරවලට දීලා තියෙනවා ජාතිය කියන එක නේද? ඒ වගේ මේ ඒ ඒ ධර්මයේදී ඒ ලියපු තැන තියෙනවනේ. අන්න ඒ ලියපු තැන තමයි තමන් අල්ල ගන්න ඕනේ. එතන තමයි මේක අපි කතා කරන්නේ. අපිට දැන් ඒ විඥානාහාර කෙරවල තියෙන්නේ මරණය. එතකොට මෙයාට මරණය කියන එක විඥානේ වෙනස් වෙනවා කියන එක තේරෙන්න ඕනේ. අනිත්‍යභාවය කියන එක තේරෙන්න ඕනේ. ඒක අනිත්‍යභාවය කියන එක එත් තේරෙනවා නම් ඔන්න විඥානේ මරණවයි කියන එක තේරෙනවා. විඥානේ කියන එක කොයි වෙලාවකවත් ඔය දෘෂ්ටියත් එක්කයි ඔය ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. විඥානේ කියන එක කොයිම වෙලාවකවත් මේ හිතන්න එපා මේ යම්කිසි විඥානයක් මේ දිගුවට පවතිලා තියෙනවා කියලා. මගේ මේ විඥානේ තිබුණා මේක ගිහිල්ලා වෙන ශරීරයකට මම දැම්ම එහෙම හිතන්න එපා. මේ දැන් ටිකකට ඉස්සෙල්ලා කතා කරන මේ පුද්ගලයා හිතන්නත් එපා මගේ මේ කලින් තිබිත් විඥානේ තමයි මේ දැන් තියෙන්නේ කියලා. ඒකත් එහෙමත් නෙමෙයි. ඇහැ තියෙනවා, රූපය තියෙනවා. ඇහැ රූපයත් එක්ක උණු චක්කු විඥානේ කියන එක ඇති වෙනවා. කන තියෙනවා, සද්දය තියෙනවා, කනත් එක්ක සෝත විඥානේ ඇති වෙනවා. දැන් අපි මමක් රූපයක් බලාගෙන ඉඳලා ඊළඟ මොහොතේ අපිට කනට සද්දයක් ඇහෙනකොට අර ඇහත් එක්ක රූපය තැවිලා තිබිච්ච විඥානේ මල ඒ විඥානේ මැරිලා වෙන විඥානයක් ඇති වුණා. කනයි සද්දය එනකොට තව විඥානයක් ඇති වුණා. මෙන්න මේක තමයි අවබෝධ කරගත යුතු මූලිකම ධර්මය. මේකෙන් තමයි සක්කාය දිට්ඨිය කියන එක නැති වෙන්නේ. මුලින්ම නැති වෙන්න සක්කාය දිට්ඨිය නැති වෙන්න ඇති වෙන ධර්මය තමයි මේක. මෙන්න මේ සුළුවෙන් පේන දේ තමන්ට තමන්ගේ සමාධියෙන් ගිහිල්ලා තමන් මේක දකින්න ඕන. මේක මෙහෙමයි කියන එක. අවබෝධ කරගන්න ඕන ඔයදී. එතකොට එහෙම නැත්තම් ඕනම කෙනෙක් ඔය සක්කාය දිට්ඨිය දින ඕනම කෙනෙක් හිතන්නේ ඔය කතා කරපු විදිහට තමයි. ඒ පුද්ගලයා හිතන්නේ විඥානීය කියන එක පවතිනවා. විඥානේ පවතිනවා, විඥානේ තමයි මේ කරන්නේ, යන්නේ, එන්නේ ඔක්කොම කියන හැඟීම තමයි තියෙන්නේ. කොච්චර නැහැ කිව්වත් ඔන්න ඔය හැඟීම තමයි තාම තියෙන්නේ. විඥානි හැම වෙලාවෙම මැරෙනවා. මැරෙන එක විඥානයක් මැරෙනකොට ඒ විඥානේ යම්කිසි දෙයක් තිබුණාද ඔක පෙන්වන පොටෙන්ෂියලිටි කියලා යම් කිසි දෙයක් තිබුණාද ඒක අර ආපහු ඊළඟට ඇති වෙන විඥාණයට ඒක සම්බන්ධතාවයකින් යන ඕක තමයි මේ පෙන්වන්නේ මේ
ඔය අන්නේ මට තේරුම් ගන්න ඕනේ අන්නේ ඒ දැන් එක නැති වෙනකොටම ඊළඟට ඇති වෙන විදිහ
ඔව් ඒක පဋාණේ තමයි එතන පෙන්වන්නේ එතන ඒකේ තියෙනවා මේ සම්බන්ධතාවයන් 16ක්ද කොහෙද තියෙනව උතන ඒ එක විඥානේ විඥානයකට එක විඥානයක් අනිත් විඥානයට සම්බන්ධ වීමක් තියෙනවා විඥානේ අනිත් විඥානයට ආ
එතන යම් කිසිදයක් වෙනවා කියලා තේරෙනවා ඒ වුණාට ඒක තේරුම් ගන්න බැරි එතන තේරුම් ගන්න අමාරු කියන්නේ මට වචන කියන්න
කමාරෝ යම් කිසි දෙයක් එතන ඇති වෙනවා කියන දෙයක් හිතෙනවා. ඔව්. ඒ කියන්නේ මෙහෙම බලන්නකො විඥාණයෙන් සංස්කාරය ඇති වෙනවා කියන එක දන්නව නේද? විඥාණයෙන් සංස්කාරය එනවා. සංස්කාරයෙන් ආපහු විඥාණය එනවා. අන්න ඒ කාරණේ තේරුම් ගැනීමෙන් තමයි ඕක තේරෙන්නේ. විඥාණය නිසා මට නාම රූප කියනවා. නාම රූප නිසා විඥාණය ආපහු ඇති වෙනවා කියන එක. ඒ සූත්‍ර දේශනාව දන්නවනේ. පටිච්චසමුප්පාදයේ තියෙනවා ඔබ දෙපැත්තට යන්නේ. එතකොට දෙපැත්තටම ගන්න පුළුවන් අවිද්‍යාව පත්‍ය සංකාරා කිව්ව සංස්කාර සංස්කාර වලින් විඥානෙ. විඥාණයෙන් අපි කියනවා නාම රූප කියලා. නාම රූප වලින් ආපහු විඥාණිය ඇති වෙනවා. ඔය මහනිදාන සූත්‍රය අපි සාකච්ඡාවේදී සාකච්ඡා කළේ මේ දෙක දෙපැත්තට යනවා. විඥාණය නිසා නාම රූපය නිසා ආපහු විඥාණිය. එතකොට තේරෙනවා මෙතෙන්දි මං යම්කිසි දෙයක් මම ඔන්න කඩලා කෑවා. කඩලා කෑවෙන් පස්සේ මට කඩලා කනකොට මට වේදනාවක් තිබුණා. ඒකත් එක්ක මට යම්කිසි සංඥාවක් තිබුණා. ඒ සංඥාව හේතු කොටගෙන මට චේතනාවක් තිබුණා. ඒ චේතනාවෙන් මං කිසි සකස් කිරීමක් කළා. ඒ සකස් කිරීමෙන් මම ඔන්න විඥානයක් හැදුණා. මං දැනගැනීමක් තියෙනවා. ඒ දැනගැනීම තිබුණාම ඊළඟ දවසේ හරි ඊළඟ මොහොතේ හරි මං ආපහු කඩලා දකින්න ඒ කඩල දකින්නකොට මට ආපහු ඊළඟ කඩල කටත් කණ්ඩ හිතෙනවා. මොකද අර විඥාණයෙන් අර මම අර මේකේ රසයි කියලා දැන් අපි හිතුවා ඕක මහා තිත්ත දෙයක් උනායි කියලා. එහෙම නැත්නම් මේක ඕක නරක දෙයක් කියලා මගේ සංඥාව මාරු වෙච්ච ගමන් මම ටක් ගාලා ඒක නවත්තනවා. ඒ මොකද ඒක මට සුදුසු නැති කියලා මගේ සංඥාවෙන් දැනුම් දීමක් කරපු නිසා. එතකොට බලන්න අර විඥාණයම නම් පැවුතුනේ මම ඕක නරකුණත් ඔය කඩල ටික මම කනවා. දැන් මේක වෙනස් වුණායි කියලා මට සංඥාව ආපු ගමන් මම මේක වෙනස් කරනවා. එතකොට මේකේ පේනවා මේ චිත්ත සංස්කාරය අනුව තමයි අපේ මේ විඥානේ තියෙන්නේ. චිත්ත සංස්කාරය වෙනස් වෙච්ච ගමන් මට මේක වෙනස් වෙනවා. එතකොට මේ දිගට මේක පෙන්වන්නේ විඥානේ කියන එක ශ්‍රොතයක් කියලා. ඒ කියන්නේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රියන් පහයි මනසයි හයයි මේ හයට දීර්ඝ වශයෙන්ම නොකැඩී පවත්නා වූ ධාරාවක්. මේ ධාරාව උඩ තමයි මේ අපේ විඥාන ධාරාව තියෙන්නේ. මේක බොහොම කියවෙලා තියෙන තැන් බොහොම අඩුයි. සරියුත් හාමුදුරුව එක තැනක දේශනා කරනවා. බුදුහාමුදුරුව තවත් තැනක දේශනා කරන තැනක් තියෙනවා. මේ අරගෙන ගත්තාම මේක ගැන බොහොම අඩුයි තියෙන්නේ. එතකොට මහා නිද්දේශයේ ටිකක් තියෙනවා. එතකොට මේ ශ්‍රොතයක් වශයෙන් තමයි යන්නේ. මේක නිකන් ජල ධාරාව වගේ කල්පනා කරන්න. එතකොට බොහොම වේගයෙන් එනවා මේක. එතකොට නොකෙලී පවත්තනා ගතිය පේන නිසා තමයි මේ මිනිස්සුයෙකුට මේක නිට්ටියයි කියලා හිතෙන්නේ. අනිත්‍ය බවක් නොපෙනෙන්නේ. මේක විඥානි කැඩෙන බව සිතීමෙන් තමයි ඒ පුද්ගලයාට ওই අවබෝධ ඥානය කියන එක ඇති වෙන්නේ. අනිත්‍යයි කියන එක පැත්තට යන්නේ. එතකොට නිතරම හිතන්න මේක නිසා සට සංස්කාරයන් වෙනවමයි. සංස්කාරයෙන් විඥානිය සකස් වෙනවයි කියන එක හොඳට කල්පනා කරන්න. මේක තමයි අර කජ්ජනීය සූත්‍රයේ හරීම වටිනවා. සංකතං අபிසංකරොන්ති කියන එක හොඳට කල්පනා කරොත් ඉතින් තමයි ඔබ තේරෙන්නේ.
තේරුම් සරණයි.
හොඳයි.
මට ගොඩාක් දුරට කියන එක ගන්න අමාරුයි. හැබැයි ඒ මා නැවත නැවත අහලා මේක තේරුම් ගන්න.
එතකොට එහෙමනම් මේ මම හිතන්නේ තව කාට හරි තියෙනවද දැන් ප්‍රශ්නයක් එහෙම අහන්න.
මේකට පොඩ්ඩක් උත්තර දෙන්න. දැන් අපි දැන් මේ ජීවිතේදී දැන් අපි ඉන්නේ දැන් අර කතා අර ඉන්න බුද්ධ දේශනා කරන අපි කන කරන විදිහටයි අසන්න මේ දැනෙන්නේ කියලා. එතකොට එක විදියකට අපි පැන නොකර ඉන්න කර්ම හදන්නේ නැතුව ඉන්න මරණවනේ කියන්නේ අර සංස්කාර සැකසෙන්නේ නැති විදියට ඒව සංස්කාර ඇති කරගන්න නැති විදියට ඉන්න බලනවා. අනිත් විදියට විපාක එනකොට ඒව තවත් විපාක වලට යන්න නොදී එතනින් නවත්ත ගන්න වගේ බලන උත්සාහයක් නේ අපි දැන් කරන්නේ. එතකොට දැන් අර ප්‍රිවෙන්ෂන් ඉස් බෙස් කියන වගේ දැන් අපිට දැන් මේ අපි දන්නේ නැහැ මොන මොනවාගේ කර්මද විභාග දෙන්න අපිට එන්නේ කියලා. දැන් ඒකනේ ඔය ඇත්තටම අපි ඔය නස්සස්ත්‍ර බලන්නේ හරීම ඒ කියන්නේ මේ ඒ වලට යන්නේ උනත් අර ඒ කියන්නේ මේ අපල කාල හරීම මේ වෙනනේ. දැන් අපි මේ භාවනාවෙන් කොහොමද මාත්‍ය එහෙම පුළුවන් ද ඒ කියන්නේ එන කර්මයක් ඒ කියන්නේ අපිට දැන් ලැබෙන්න එන්න තියෙන ඒ කියන්නේ එන්න තියෙන මේ විභාග මේ නරක දෙයක් වළක්ව ගන්න පුළුවන් හැකියාවක් තියෙනවද ඒ කියන්නේ භාවනාවෙන් ඒ වගේ දේක් පොඩ්ඩක් පැහැදිලි කරන්න.
ඔය ඉතින් කර්ම නවසන්න පුළුවන් ක්‍රමීය තමයි ඉතින් තථාගතයන් වහන්සේ පෙන්නුවා. එකක් තමයි බොජ්ජංගය. බොජ්ජංගේ කොටසක් අපි දැන් පැහැදිලි කළා. බොජ්ජංගේ ගිහිල්ලා අර ඉහළටම ගියාට පස්සේ මේ පුද්ගලයා අර විඥාණය මෙහෙම මැරෙනවයි කියලා එහෙම තේරුම් අරගෙන ඒකෙන් දිගින් දිගටම ඇවිල්ලා සංස්කාරයෙන් අයින් වෙලා සංඥාවෙන් මේ පුද්ගලයා අයින් වුණාම එයාගේ තණ්හාව කියන එක අඩු වෙනවා. ඒ මොකද වේදනාවට නෙමෙයි අගේ බයවරුවේ તો තණ්හාව අඩු වුණාම ඉතින් එයා එතකොට චේතනා කරන එක නැති වෙනවා. එතකොට ඒ විදිහට කර්මයන් අඩු වෙන එක ඒක තියෙනවා. අනිත් එක තමයි අර ඉස්සෙල්ලා අපි සාකච්ඡා කරපු අර මෙත්තාවෙන් අප්‍රමාණයට ගියා නම් එයාගේ පූර්වයේ කරපු යම් වූ කර්මයක් තියෙනවාද ඒ කර්ම විපාකයෙන් ඵල දෙන්න බැරි බවට පත් වෙනවා. ඒ සුළුවට කරපු කර්මයන් ගෙනියව. අප්‍රමාණව මහා විශාලට කරපු කර්මයන් ඒවෙන් අයින් කරගන්න බෑ. එතකොට ඒ කර්මයන් ඔය කිසිම ආකාරයකින් අයින් කරගන්න බෑ. තථාගතයන් වහන්සේ සූත්‍ර දේශනාදි කිව්වා මේ කර්මයන් ගෙවන්නේ නැතුව මේ නිවන් යනවායි කියන එක මම නොකියමි කියලාම ඒ සූත්‍ර දේශනාව කිව්වේ. එතකොට ඒ කියන්නේ ඒ කර්මයන් තමන් ඉඳනම් කළා නම් ඉතින් ඒකේ විදීම විපාකය කියන එක මේක තියෙනවා. මම සතෙක් මරන්න එකට කැමති වුණා නම් ඒ කියන්නේ සතාගේ ආයුෂය මම අඩු කරා. ඒ කියන්නේ ආ සතාගේ ඒ සත්‍යාගේ ආයුෂ අඩු කිරීමට මම කැමති වෙනවා නම් මගේ ආයුෂ ඒ විදිහටම අඩු වෙන්න ඕනේ. ඒකේ මගේ විඥාණය මම හදලා තින්නේ ඒ විදිහටයි. ඉතින් ඒකේ ඒ විපාකේ තමන් වෙදින්න ඕනේ. ඉතින් ඒකට මොකක්වත් මේ බෝධි පූජා තිබ්බය මේකයි කියලා එහෙම එකක් නැහැ. ඉතින් ඒවෙන් ඉතින් නම් කිසි මානසික සාහනයක් අර ඒ වෙලාවේදී ඇති වෙන්න පුළුවන්. ඒ අරින්න ගත්තාම ඉතින් ඒ අපල ගිහලා එහෙම කතා කරගෙන කරන දෙයක් නෙමෙයි. අනිත් එක ඉතින් හොඳට මතක තියාගන්න අපි කොහොම හරි මේ නිවනට යන්නයි හදන්නේ. ඉතින් ඔය තිවිච්ච කර්මයන් ඔය තිවිච්චාව ඒවා ඉතින් කොච්චර තිබුණද දන්නෙත් නෑ, කොච්චර ගෙවුණද දන්නෙත් නෑ. මේ මහන්සි වෙලා කොහොම හරි මේ නිර්වාණයට යන්න උත්සාහ කරන්න. හොඳයි, අපි එහෙමනම් අපි සාකච්ඡාව නිමවටපත් කරමු. එනසුමානෙට මම තෝරගත්ත ඉන්ද්‍රිය භාවනා සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ 152 වෙනි සූත්‍රය ඉන්ද්‍රිය භාවනා සූත්‍රය අපි සාකච්ඡාවට ගමු. එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ડોક્ટર.
තෙරුවන් සරණයි ડોક્ટર.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ડોક્ટર.